හැමදේ නාස්ම තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි 2017 වර්ෂයේ පෙබරවාරි මාසේ 27 වෙනි සඳුදා දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:00ට එහෙමත් නැත්නම් සිඩ්නි වේලාවෙන් සවස 8ට අප එකතු වෙන්නේ මේ ධර්ම සාකච්ඡාවක් සඳහායි. අපිට සාමාන්‍යයෙන් අපේ කාලසටහන එහෙමත් නැත්නම් වැඩසටහන් අනුව අද තියෙන අභිධර්ම පාඩමක් කරන්නයි. නමුත් ස්වාමීන් වහන්සේ දන්නා වෙලාවට සිනාද සම්බන්ධ වෙන්න විදිහක් නැහැ කියලා. ඒ නිසා අපි අද මම හිතනවා සූත්‍ර ධර්ම දේශනාවක් ආශ්‍රයෙන් නැත්නම් සූත්‍රයක් ආශ්‍රයෙන් යම් කිසි ධර්ම කරුණු ටිකක් මතු කරගමු කියලා. ඉතින් අපිට සම්බන්ධ වෙලා ඉන්නවා මහාචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයා. ඉතින් කොග්ගල්ගේ මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරමු අද අපේ මේ ධර්ම දම් සභා මණ්ඩපයේට ධර්මයෙන් අනුග්‍රහයක් දක්වන්න කියලා යම් කිසි සූත්‍රයක් හෝ සූත්‍ර කොටසක් හෝ දහම් කරුණු කොටසක් අපි මතු කරලා ඒ අනුව සාකච්ඡාවට ගමු. ඒතර කල්යාණ මිත්‍රෙන්න පුළුවන් තවදුරටත් ප්‍රශ්න මාර්ගයෙන් අදහස් මාර්ගයෙන් මේ ධර්මය තථාගත ධර්මයේ තවදුරටත් වටහා ගැනීමට උත්සාහය කියදෙන්න. ඉතින් මම ගෞරවයෙන් යොමු වෙනම් කොග්ගල්ගේ මහත්මයා ඔබතුමාට අපිට හොඳයි හොඳයි මං හිතන්නේ ඔබතුමා කතා කරයි කියලා ඒකයි සමාවෙන්න. වශයෙන්ම අපි අහලා තියෙන දෙයක් තමයි දරුවත් මහත්මයා මතක් කරේ අනිමිත්ත අපනහිත ඒ වගේම ශුන්‍යත කියන චේතෝ විමුක්ති සම්බන්ධයෙන්. මුලින්ම අනිමිත්ත කියන එක ගත්තාම නිමිත්තක් නැහැ කියන අර්ථයෙන් අනිමිත්ත කියලා කියනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට ඇත්තටම මතක කරලා දුන්නා මේ සංස්කාර කියනකොට සංස්කාර හැම දෙයකටම අපි සංස්කාර කියන හේතුන්ගෙන් සකස් වෙච්ච දේවල් වල සංස්කාර කියලා කියනවා. ඒ සංස්කාර නිමිති කියන එක තමයි ඇත්තටම සංස්කාරය කියන්නේ සංස්කාරය ඇතුළත තියෙන්නේ සත්‍ය වශයෙන් පවතින දෙයක්. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම. නමුත් ඒ පරමාර්ථ ධර්ම වහගෙන හිමත් නැත්තා ඊට උඩින් තියෙනවා ඒවට දාපු නම් ගම් ලකුණු අපි ඉවර කියන ප්‍රඥාප්ති කියලා. ඒ කියන්නේ ඒව හඳුන්වන ක්‍රම තියෙනවා. හඳුන්වන වචන මාලා තියෙනවා. ඒක තමයි නිමිත්ත කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට ගත්තාම අපි හැම දෙයකටම නමක් දාලා ඒක ඒ විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ ඕනම දෙයක් හඳුන්වන්නේ යම් කිසි නමක් දා ගන්නවා. ඒක තමයි ප්‍රඥාප්තිය වෙන්නේ. දැන් අපිට මොකක් හරි කිව්ව ගමම්ම දැන් අඹ ගෙඩියක් කිව්ව ගමම්ම අපිට මතක් වෙන්නේ ඒ බාහිර රූපේ වගේ ඒකේ තියෙන පටවියාපෝතේ ජෝ වායෝ වගේ නෙවෙයි ඇත්තන මතක් වෙන්නේ ඒක අපේ තියෙන සංඥාවක් ඒක දාපු නම ඒව තමයි මතක් වෙන්නේ දැක්ක ගමම් මතක් වෙන්නේ අඹ කියන එක ඒ වගේ අපේ හුඟක් වෙලාවට හිතේට අපේ ඇතුල් වෙලා තියෙන මේ සංඥා. ඒ සංඥා ඇති වෙලා තියෙන මේ දාපු ප්‍රඥප්තිත් එක හරහා තමයි අපේ සංඥා ටික ඔක්කොම වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඇතුළත තියෙන පරමාර්ථ ධර්ම හසු නොවන සත්‍යක් තියෙනවා. ඉතින් මේ අපි මේ සංස්කාරවල නිමිත්ත අරගන්න හින්දා ඒකෙන් ඇතුළට බහැලා. සංස්කාරය කියන්නේ මොකද්ද කියලා බලනකොට තමයි තේරෙන්නේ ඒකේ ඇත්ත වශයෙන්ම පවතින කුමක්ද පවතිනවා නම් ඒ කියන්නේ ඇත්තම පැවතීමක් තියනවාද කියන එක මූලික වශයෙන් පැවැත්මක් තියනවාද ඒ කොහොමද අභ්‍යන්තර ක්‍රියාදාමයේ වෙන්නේ කියලා. ඉතින් ඒ ඇත්ත වශයෙන්ම ඇතුළත තියෙන එකේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය තමයි දැකිය යුත්තේ කියලා මතකයි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒ අනුව තමයි ඔය අනිමිත්ත අප්පනිත ශුන්‍යත කියන තුන්ට යන්නේ කියලා මම හිතනවා. ඒ ආරම්භයක් ඇරෙට ඒ ටික ඇති දරුවත් මහත්මයා අපි අනිත් කල්යන මිත්‍රෙන්ගමුත් තත් යොමු වෙලා දැනගමු තවදුරටත් ඒගොල්ලන් අදහස් කරන්නේ මොකද්ද කියලා මේ අනිමිත්ත අප්පනිත ශුන්‍යත කියන එක සම්බන්ධයෙන්. එහෙම ගියත් හොඳයි නේද? හොඳයි. හොඳයි අපි එහෙනම් ඊළඟ අපි ඇත්තටම යමුමු වසන්ත මහත්මයාට සමාවෙට මතකයි ස්වාමීන් වහන්සේ විස්තර කරපු ටිකත් ඒ වගේම තමන්ගේ ඇති දැනුමත් අනුව මේ අප්පනිහිත ඒ වගේම අනිමිත්ත අපි මුලින්ම ගමු අනිමිත්ත කියන එක. අනිමිත්ත කියන වචනේ කොහොමද තේරුම් ගන්න තියෙන්නේ කියන එක පොඩ්ඩක් වසන්ත මහත්මයා පැහැදිලි කරගන්න පුළුවන්ද? තේරුවත් තරමයි.
ආයතනය හරහා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ බාහිර දේවල් අරගන්න ඒවා එක මේක සිදු කරගෙන ඒවා අපි ඇත්තටම ඒවයි නිමිති ගන්න. දැන් නිමිති කියන්නේ මොකද්ද? අපි දාගත්ත නම් කියන්නේ අපිට මොනවාක් එනකොට සෝදා පිටුම සෝදාක් එනකොට අපි ඉතින් මොකද්ද අර සෝදා කියලා අපිට දැනෙනවා. ඒ දැනෙන්නේ ඉස්සල්ලාම ඒ දැනෙන්න දේ අපිට දැනීමක් විතරයි. ඒ ආහාරකමර දැනෙන්නේ ඒ දැනීම ඒ දැනීමක් විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි මේක එහෙනම් කියලා අපි දැන් එතනට හදා ගන්නවා නමක් එහෙනම් මේ අන්නත් තුනක් කියන වගේ තමයි කියලා කියන්නේ. ඉතින් ඒ ඔය ඒ කොට අපි අන්නත් කියන එක අපි ඇත්තටම කියනවා නම් ඒක නමක් දෙන්නවා. අන්නත්. ඒක කොට මේක ශරීරුවක් අපිට ඔළුවට අපි මානසික වෙනවා ඒක පටපට වගේ මේක දෙයක් නම් මේක කහපාදික සාග එතකොට අපි කාලා තිබෙන පෙල් කාලා තිබිච්ච යන්නත් දැන් මේ නාන්නත් ගෙඩියක් දැක්කොත් ඒක දැනෙන්නේ දකින්න පුළුවන් නේද වර්තමානයේ ඉතින් මේ කාලාන්තර පරස වේතුම මේක ඇදලා යනවා. ඒ කියන්නේ අතීත වර්තමාන අනාගත ඒකකට බාහ්‍ය ආධ්‍යාත්මික ඒ වගේම රාජ්‍යයන් ගැටයක් තියෙනවා නම් මේක ඒක තිබුණ කැමති නැත්යක් තමයි ස්වභාවය. ඒ වගේ ඉක්මොත් ආස්කාරයකටම නිච මේ හදෙච්ච මේ මනසතර හදෙච්ච මේ රූප සංඥාව හැදුනේ ඒ සංඥාව කරාන. ඒකට ඕක තමයි අපිට ඇත්තටම අපි අනිමිත් හේතු මොකක්ද කියන්නේ හේතු හේතු වලින් තමයි මේක හැදෙන්නේ. හේතු නැතිව මේ හේතු ප්‍රවාහක හේතුලා දිස්කෙන්න ඒ හැදෙච්ච දේ නේද අපි ඒක නිමිත්ත පිට ගන්නවා. තමයි මේ නිමිත්ත පිට ගන්නේ අපි ඇත්තටම කියනවා මේක පරම ඒ අධ්‍යක්ෂන සම්බන්ධයි. ඉස්ලාම අර මොකද උන්දක් වගේ ඊට පස්සේ ඒක මත් ගොඩ නැගිනවා අපේ සංකල්ප. ඒ කියන්නේ අපි විශ්වෙන් අදාළත් කරුණු ආශ්‍රයයක් එකට එනවා හිත ඇතුලින් ඒක තමයි ආශ්‍රව කරන්නේ. ඒවෙන් ඒ ආපු ආශ්‍රවක ඔක්කොම ගලාගෙන එක තිපුත්තු කරලා ගන්නවා සම්පූර්ණ දෙයක් හදන්න තියෙනවා. මේක වෙන්න ඕනේ තමයි මේ කියනවා ඔය නිමිති ඔක්කොම ඉරගත්ත ඉවර්තිච්ච පරතුරුත්පත් ඒ කියන්නේ ඒ ආත්මය පර අධ්‍යක්ෂණුත් එක්ක එකතු වෙලා එන ඒ ගස්තිකර තමයි අපි ඊට පස්සේ යන්නේ විකට හැදිලා ඒක ඊට පස්සේ ඒක අපි හඳුනා ගන්නවා හඳුනාගත්තට දැන් විදිනවා විදිනගත්තදී ඒක දැනගන්නවා නෙමෙයි විදිනගත්තදී හඳුනා ගන්නවා හඳුනාගත්තදී ගැන ආපනා කරනවා ඒ කියන්නේ ඉතින් චක්ක විචාර කරනවා කරලා ඊට පස්සේ ඒක වෙන කමතිව අකමැතිව නැත්තම් උපේක්ෂාව හරි මොහොර ඒ වගේ දෙයක් තමයි මේ සංසාමාන දෘෂ්ටියට ඒක ගලාගෙන අපි සල්පරස් කරන්නේ. ඒකට අමිනිස්ස හේතු විමුක්ති විස්තර කතා කරනකොට ඕක තමයි මට තියෙන හේතුන් ඉරපත හේතු නිසා යම් ප්‍රතිපලයක් තියෙනවා නම් ඒ හේතු නැති වෙන හේතුන් තමයි අත්‍යවශ්‍යම මේ අමිනිස්ස හේතු විමුක්තිය අත්‍යවශ්‍යම අපිට තේරුම් ගන්න පුළුවන් ඒ හේතු නැතුව තරක් තියෙනවා නම් ඒ හේතු මොකද ඒ වගේ නිමිත වෙන දෙයක් මේ කියලා තමයි මම තමයි මේ නිමිත සම්බන්ධ දැනගන්න ගත්තොත් කරනවා
අත්‍යවශ්‍යම වස්තු මහත්මයා බොහොමකින් අත්‍යවශ්‍ය මෙතනදී හොඳ උදාහරණයක් ඔබතුමා ගෙනාවා. ඒ කියන්නේ අපිට සුවඳ නහයෙන් දැනගත්ත සුවඳක් හැටියට නෙවෙයි ඒක අඹ ගෙඩියක් නැත්නම් අන්නාසි ගෙඩියක් හැටියට අන්නාසි සුවඳක් හැටියට අපි ඒක තවත් දෙයකට ගැට ගහලා ඒ ප්‍රඥප්තියක් දාලා ඒ ගැන හිතන්න පටන්ගෙන ඒ ප්‍රපංච වලට යනවා කියන එක. ඒ වගේම අපි යමිනු ප්‍රීති මහත්මයා ඔබතුමාට තේරෙන හැටියට අපිට විස්තර කරලා දෙන්න මේ අනිමිත්ත කියන එකේ අහලා තියෙන වැඩි සමහර විට අනිමිත්ත කියන එකේ තේමාවක් අර්ථයක් ඔබතුමාට වැටහිච්ච ආකාරයෙන් කියලා හිතනවා. ඔබතුමා
කියන්නේ මාත්මයාට දුසමට ජාන්ත මාත්මයාට වසන්ත මාත්මයාට පිටා හොඳින් අනිමිත්ත ඒ සම්බන්ධව දැතරා මමත් දැනගෙන තියෙන්නේ මේ අරමුණු ගන්නකොට අරමුණු නිමිත්තක් නිමිති හදා ගන්න අවශ්‍ය මාත්‍රෙන් කිව්ව ආකාරයට නිමිත්තක් ඇති වෙන ආකාරයට ඇති වෙන දේ ගැන තමයි මම දැනගෙන තියෙන්නේ. විශේෂ දැනුමක් නැහැ මම වසන්ත මාත්‍රෙන් කිව්ව ඒක තමයි මට ගන්න තියෙන්නේ. ඒක සත්‍ය
සර්ණයි. මම කැමති දෙවිවරුක් මහත්මයා ඔබතුමාට යොමු වෙන්නේ ඔබතුමා අහලා තියෙන විදිහට කොහොමද මේ අපි දැන් ඊළඟට බලමු මේ අනිමිත්ත අපි ඉස්සලා අනිමිත්ත ගැන කතා කරමු. අනිමිත්ත කියන එක තවදුරටත් අපි පැහැදිලි කරගන්න අවස්ථාවක් තියෙනවාද ඔය කියව කරුණු වලට අමතරව? දෙවිවරුක් මහත්මයා
තිරුවන් සරණයි ජයන්ත මහත්මයා තිරුවන් සරණයි කල්‍යාණ මිත්‍රින්ට මම හිතන්නේ ඒක සංකල්පයක් වශයෙන් නම් දැන් ඔය මේ කියපු වචන ඒක මටත් වැටහුණා. ඉතින් මට ඇත්තටම ලැබු ප්‍රාගික අත්දැකීමක් කියන්නේ මිත්‍ය තත්ත්වයේ ගැන. මොකද ඒවා මාර්ගය ඇත්තටම මේ ඇට කියන නමක් තියෙනවා. මොකද අපි ඔය දැන් දොරට තුනක් තියෙනවානේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එක එකනාගේ භාවනා ක්‍රම අනුව ඒ තිබෙන විදියට පැතිකර කරන විදියට ඒ අනිත්‍ය වඩන කෙනෙක් ඊට පස්සේ අර එනවා. ඊට පස්සේ දිනව අපතිත්ත අපමත්ත අනාරම්මන කියන ඒකට පස්සේ තමයි අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන ඒක තමයි මම දාන තරමින් මේ විදියට තමයි ඒක වැඩෙන්නේ. ඉතින් ඔයාලා දැන් අපි නිමිත්ත කියන එක දැන් ගන්නකොට ඒවල් කියුවානේ. දැන් ඇත්තටම මේ අපි අපිට දැන් මේ අර මම හිතන අපිත් කතා කරා වගේ අර මේ ආයතන හයට එන දේවල් අර උපාදාන කිරීම නිසා මෙතන මේ තිබෙන අවිද්‍යාව හේතුව ඒක ඒව උපාදාන වීම නිසා ඇතිවන ක්‍රියාවල් කියන අපි මේ කරන ක්‍රියා සිත් ඔය කියලා ප්‍රථම කියන්නේ මේ ප්‍රබණනි වගේ මේ හේතුවෙන් ඒවා පිළිබඳ නැවත නැවතත් ඒවට හේතු සකස් කිරීමක් වගේ නිකන් ඒකට ඒවා ඇති වෙන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් වගේ ඉතින් අනිමිත්ත වගේ සත්‍යයක් කියනකොට දැන් මෙතන මේ අර එන දෙයට වැඩිය මෙතන මේ මේක ග්‍රහණය කරන මේ අර අස්මිමානිය නැති වෙන නිසා ගොඩක් ඒක එච්චර යන්නේ නැහැ. එතකොට ඒක අර හුදෙක් මේ සලායතන වලට එන රමුණු පමණක් බවට පත් වෙන වගේ වෙන ගතියක් වෙනවා. ඒ මගේ තමයි දැනට කියන තින්නේ ජාත මහත්මය අපි ඒක පස්සේ තත්ත්වකින් කතා කරමු දන්න කල්‍යාණ මිත්‍රෙන් අහගෙන සර්වන් සරණයි.
සර්වන් සරණයි බොම්පින්. මම කැමති ගොගලගේ මහත්මයා ඔබතුමාට යොමු වෙන්න අපිට පොඩ්ඩක් මේ අනිමිත්ත කියන වචනයයි ඊට පස්සේ මේ මුලින්ම අපි අනිමිත්ත කියන වචනේ තෝරගමු ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ඒ කීප චේතෝ විමුක්ති තුන කොයි විදිහටද අපිට තේරුම් ගන්න පුළුවන් කියලා මේ මුලින්ම අපි අනිමිත්ත කියන එක පිළිබඳව ඔබතුමාගේ ගින් යමක් දැනගන්න කැමති තෙරුවන් සරණ
හොඳයි තෙරුවන් සරණයි හැම දෙනාටම එතන අපි මම හිතන්නේ දෙපැත්තකින් කතා කරන්න වෙනවා එකක් දැනුම පැත්තෙන් අනෙක් පැත්ත ප්‍රායෝගික පැත්තෙන් ඉඳපැත්තෙන් අදහස් පහළ වුණා මේ ප්‍රකට වුණා මේ දැන් අනිමිත්ත කියනකොට අපි වචනේ තේරුම ගත්තොත් මුලින්ම පේනවා මේ නිමිත්ත කියන එකේ විරුද්ධ පැත්තක් අනිමිත්ත ඒ කියන්නේ නිමිති නැති තත්ත්වයක් කියන අදහස මූලිකව එනවා. ඉතින් මේවා මේ චේතෝ විමුක්ති කියන්නේ ඇත්තටම විමුක්ති ద్వාර කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ නිවනට තියෙන දොරටු වගේ තමයි මේ විමුක්ති කියන ಜಾති ඔය ಜಾති තුන. එතන මේ පළවෙනි අනිමිත්ත එක ගැන විතරක් කතා කරන හින්දා දැනට අපි ඒක සම්බන්ධව යන්. එතකොට මේ නිමිති කියන එක දැන් අපි ප්‍රායෝගික පැත්තෙන් දකින්න වෙනවා අර හිතට පේන යම්කිසි ස්වභාවයක් කියන එක. දැන් මේ මහත්තේ නෙළුම් මල කිව්වොත් අපිට නිකන් මොනවද පේන ගතියක් තියෙනවනේ හිතට. අන්න ඒ සටහනමයි නිමිත්ත කියලා කියන්නේ. එතකොට මේ නිමිති ඉතුරු කර ගැනීම තමයි ඇත්තටම මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි සසරේ යන්න හේතුව ඒක. බුදුරජාණන් වහන්සේ පෙන්නවා චක්කුණා රූපං දිස්වා සාමාන්‍ය කෙනා නිමිත්තක් ගාහි හෝති අපිට වෙන්න කියන්නේ නෑ නිමිත්තක් ගාහි හෝති. ඒ කියන්නේ හෙන් රූප දැක්කලා නිමිති අරගන්න එක තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාවය. ඒ කියන්නේ ලෝකේ සසරේ යන කෙනාගේ ස්වභාවය. ඒකට අපි ප්‍රඥාවක් වැඩිම තුලින් මාර්ගයක් වැඩිම තුලින් බලාපොරොත්තු වෙන්න ඕන චක්කුණා රූපං දිස්සා නෑ නිමිත්තක් ගාහි හෝති කියන මට්ටම. එතකොට ඒක රහතන් වහන්සේගේ මට්ටම කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ හින් රූප දැකීමේදී නිමිති ඉතුරු කරගන්නේ නෑ. දැන් අපිට නිමිති ඉතුරු වීම මතමයි යම් කිසි දෙයක් දැන් මම නෙළුම් මල උදාහරණයක් ගත්තා. එතකොට යම් කිසි ස්වභාවයක් හිතට පේනවා. ඒ නෙළුම් මල කියන සද්දේ ඇහෙනකොට ඒ සද්දේ නිකන් වචන කොටක් විතරනේ. එහෙම නැත්නම් සද්ද සංඥා කොටක් විතරයි. හැබැයි මේ සද්ද සංඥාවේ රූපගතියක් නැහැ. රූපගතියක් කියලා මෙතන අපි හිතමු දැන් සමහර කෙනෙකුට සුදු නෙළුම් මලක් පේයි, සමහර කෙනෙකුට රතු නෙළුම් මලක් පේයි. ඒවයි වර්ණයක් තියෙනවනේ. ඒ කියන්නේ ඇහැට පේන ගතියක් දැන් අපිට හිතට මතක් වෙලා තියෙනවා. වර්ණය කියන්නේ අපි දන්නවනේ ඇහෙන් විතරනේ වර්ණය දකින්න පුළුවන්. එහෙමනම් දැන් නෙළුම් මල කියනකොටම අපිට අර පාටකුත් හිතට නිකම් පේන ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. ඒකට එතනින් තේරුම් ගන්න ඒක කොහෙන්ද ආවේ? ඒ කියන්නේ දැන් ආපු සත්‍යයේ සද්ද සංඥාවේ සමදයක් නැහැ. එනම් මේ හිතෙන් කොහේ හරි හිතේ ඉතුරු කරගත්තු දෙයක් නේද මේ? දැන් මේ පාටක් හැඩයක් මේ වගේ පිටි තියෙනවා අරව මේවා විස්තර ටිකක් මම හිතට දැర్శණය වෙනවා. අනේ හිතට දැర్శණය වෙන ගතිය තියෙන්නේ අපි කලින් ආයතන පාවිච්චි කිරීමේදී නිමිති ඉතුරු කර ගැනීම නිසා. එකෙන පෙර ආයතන මේ සල ආයතන වලින් ඕන එකක් වෙන්න පුළුවන් ඒවා යොදා ගැනීමේදී අපිට සිහිය නුවණ එකන ඇත්ත ඇති හැටි දකින්න සිහිය නුවණ පිහිටියේ නැති නිසාම ඉතුරු වුණ නිමිති නිසායි අන දැන් හිතට මේ වගේ දෙයක් හදලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා. කනෙන් ශබ්ද අහලා නිමිති ඉතුරු කරගන්නවා. අනෝය ඔක තමයි සාමාන්‍ය සසරේ යන කෙනාගේ ස්වභාවය. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය තමයි චක්කුණා රූපං දිස්වා නා නිමිත්තක් ගාහි හොති. ඒ වගේම කනෙන් ශබ්ද අහලා නා නිමිත්තක් ගාහි හොති විදිහට ආයතන හයතම දේශනා කරනවා. එතකොට අන්න එතෙන්ට යෑම සඳහා තමයි අපි දැන් මේ චේතෝ විමුක්ති තුනම අනිමිත්ත අපනිහිත ශුන්‍යති කියන තුනම උදව් කරගන්න ඕන. එතකොට මේකට එන්න මේ විමුක්තියට එන ක්‍රම තුනක් තියෙනවා. ඒකේ ඔය නිමිති පිහිටන් නැති ගතියකට එමත් තමයි මම ඔය අනිමිත්ත කියන එකෙන් අදහස් කරන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ. නිමිති පිහිටන් නැති ස්වභාවයෙන් එන යම් කිසි ශූන්‍යතාවයක්. ඒ කියන්නේ හිස් බවක්. නිමිති වලින් හිස් බවක්. කියලා තේරිය හොඳයි කියලා හිතනවා. එතකොට අන්න ඒක තමයි මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා අර වචන පෙත්තෙන් ගත්තොත් අදහස් කරන්න තියෙන්නේ. ඒකට යන්න ක්‍රමේ තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම. කෙනෙක්ගේ අනිත්‍ය වැඩි වීම තුලින් තමයි ඔය අනිමිත්ත මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. එතන මම හිතන අදහට යති කියලා පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. අපි අතරම තාක් ටිකක් සමානයි. අපි පැහැදිලි කරගමු. දැන් අනිමිත්ත චේතෝ විමුක්තියට යන්න අනිත්‍ය සංඥාව වැඩිම සම්බන්ධයෙන් ඔබතුමා අපිට පැහැදිලි කළා. එතකොට මේ අනිත්‍ය සංඥාවත් අනිමිත්තත් අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් අපි පැහැදිලි කරගමුද මේ කෝගලිය මහත්මයා පොඩ්ඩක්. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. මේක කියන්න ගියොත් මම හිතන්නේ අර මේ විමුක්ති තුනම අරන් කතා කළොත් පහසු වෙනවා. දැන් අනිමිත්ත කියන්නේ නිමිති නැති බවින් යන ශූන්‍යතාවය නැත්නම් හිස් බව. ඊළඟට අපනිහිත කියනකොට එන්නේ හැමතිස්සම ඔය මේක තේරුම් ගන්න ලේසි ඔය අයන්න අයින් කරලා අනිත් වචනේ තේරුම ගත්තොත් මේවා තේරුම් ගන්න පහසුවක් තියෙනවා. එතනේ පනිහිත පනිහිත ප්‍රනීත කියන පැත්ත අපි අර සතුටු වෙන කැමති වෙන ඒ වගේ ස්වභාවයක් නේ ප්‍රනීත කියන්නේ. එතකොට අපනිහිත කියන එක එන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ දුක කියන පැත්තෙන්. එතකොට කෙනෙකුට ඔය ත්‍රිලක්ෂණයේ දුක කියන පැත්ත ප්‍රකට වෙන චරිත තියෙන්න පුළුවන්. ඒකට එයාට දුක මෙනෙහි කිරීම තුලින්ම එන ශූන්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම දෙයක් දුකයි 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 කියන පැත්තෙන් ධර්මතාවයක් පහළ වෙනවා. ඒ ඒක ප්‍රකට වෙන කෙනාට ඒ පැත්තෙන් වඩන එක පහසුයි. එතකොට යන්නේ ඒත් ඔය ශුන්‍යතාවය නැත්නම් ඒ හිස ස්වභාවයක් කියන වචනේ නිකන් යදාගමු එක අදහසක් ගන්න මේ ඒ ස්වභාවයට දුක මෙනෙහි කිරීම තුළිනුත් කෙනෙකුට එන්න පුළුවන්. එතකොට අපනිහිත ඒ වගේම ශුන්‍යත කියන පැත්තට යන්න පුළුවන් අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන කෙනෙක්. කෙනෙක් අනාත්ම ස්වභාවය පැත්තෙන් එයාට ඒක වැටහෙනවා නම් ඒකෙන් වඩාගෙන ගිහිල්ලා ඒකට එන්න පුළුවන්. ඒක ශුන්‍යත කියන එකයි මේක විමුක්ති ద్వාර තුනක්. අනිත් එක මේක ත්‍රිලක්ෂණයට සම්බන්ධයි. ඉතින් ත්‍රිලක්ෂණයේ එක එක්කෙනාගේ චරිත ලක්ෂණ ප්‍රඥා මට්ටම් අනුව එක එක්කෙනාට ගෝචර වෙන ඒවා වෙනස් වෙනවා. ඒකේ එතකොට අනිමිත්ත පැත්ත තමයි මේ දැන් අපි කතා කරගෙන ආවේ. මොකද ඒ තුන ගැන දල අදහසක් තිබුණත් අපිට මේක පහසුයි තේරුම් ගන්න. එතකොට මේ නිමිති කියන ඒවා ඒ අනිත්‍ය ස්වභාවය. එතකොට අනිත්‍ය ස්වභාවය කියනකොට කතා කරලා තියෙනවා මේ අනිත්‍ය කියන එක. ඒ කියන්නේ මම විස්තර කරලා තියෙනවා ඒක ලෝකෙට අයිති. අපි සාමාන්‍යයෙන් හිතන අනිත්‍යකුත් තියෙනවා. ඊළඟට ලෝකෙන් එතර වෙන විදිහේ ඒ බුද්ධ දේශනාවට අනුව අනිත්‍ය සංඥාව විස්තර කරපු විදිහකුත් තියෙනවා. අපිට සාමාන්‍ය කෙනාට ලෝකෙට අයිති විදිහ හිතෙන්නේ අනිත්‍ය කියන්නේ ඔය මොකක් හරි දෙයක් ගත්තොත් මේ දේ වෙනස් වෙනවා කියන ස්වභාවය, නැත්නම් ඇති වෙලා නැති වෙනවා කියන ස්වභාවය. ඒක සාමාන්‍ය ආරම්භයකට හොඳයි, පූර්ව ප්‍රතිපදාවට හොඳයි. ඒ වෙනස් වීම දැකීම. එතකොට නිමිත්ත කියනකොට තව ටිකක් තේරුම් ගන්න ඕන. අපි නිමිත්තක් කියනකොට අපි ওই නිමිත්ත දිහා බලන්නේ මේක ලෝකෙට අයිති දෙයක් විදිහට. දැන් අපලන්ට ප්‍රායෝගිකව මේක බලන්න පුළුවන්. දැන් නෙළුම් මල කියනකොටම නෙළුම් මල සිහි වෙනවනේ. දැන් අපේ සාමාන්‍ය තත්ත්වේ තමයි සිහිය නොවන පිටින්නේ මේ හිතෙන් හදපු දෙයක් නෙමේ මේ මොහොතේ ප්‍රේ දර්ශනේ උනේ කියලා. අපිට හිතෙන්නේම අර අපි පරණ දැක්ක මොකක් හරි විලක පොකුණක තිබුණ නෙළුම් මලක් වෙන්න පුළුවන්. පූජා කරපු නෙළුම් මලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිරයකට සම්බන්ධ කරලා බාහිර දෙයක් විදිහටමයි දැන් මේ හිතනවා. මේ හිතන්නේ අර මේ බාහිර නෙළුම් මලක් ගැනනේ කියන අදහසින් තමයි ඔබ ගැන කල්පනා කරන්නේ. ඒක තමයි සාමාන්‍ය කෙනාගේ මට්ටම. හැබැයි අපි නුවණින් බලන කෙනාට තේරෙනවා දැන් මේ හිතෙන් හදපු දෙයක් නේ හිත දැනගත්තේ. ඕක මේ මොහොතේ එළියේ තියෙන දෙයක් වෙන්න බැහැනේ කියන කතාව. එතකොට ඇත්ත තත්ත්වේ කරුණාට අපිට ඒ ඇත්ත තත්ත්වේ දකින්න තැන සිහිය නොවන සාමාන්‍යයෙන් පිටලා නැහැ. ඒක උත්සාහ කරන් බැලුවොත් නිසා. එතකොට මේ දැන් නිමිත්තක් උදව් උනේ මොකටද අපිව ලෝකෙට අහු කරන්නේ? මේ තමයි සාමාන්‍ය කෙනාගේ තත්ත්වය. කියන්නේ නිමිති මත තමයි අපි ලෝකයක් හදාගන්නේ. බාහිර වේවා අච්චත්ත වේවා ඕනම දෙයක් ගැන හිතෙන් කල්පනා කරන්න පුළුවන් වෙලා තියෙන මෙන්න මේ නිමිති නිසා. එතකොට මේ නිමිති සාමාන්‍ය කෙනා බාරගන්නේ මේක බාහිරයේ තියෙන දෙයකට සම්බන්ධ කරලමයි. ඒක තමයි ලෝකයාට අයිති ඇත්ත. ලෝකයා ඇත්ත විදිහට පිළිගන්නේ ඒක. එතකොට ලෝකයාට ඇත්ත හරි දර්ශනයේ යනකොට ඒක වරුවක් කියලා පෙන්වලා තියෙනවා. එතකොට ඒකේ අපි බොරුව අවබෝධ කරගන්න නම් ඇත්ත මොකද්ද කියලා ඒ පෙන්නන විදිහ තමයි එතකොට එන්න ඕන. එතන මම ඒ අනිත්‍ය සංඥාවේ එතකොට ඇත්ත ඇතිහෙටි පෙන්නන විදිහ තමයි අපි කතා කළා අනිත්‍ය සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා උත්තර දෙන තැනක්. ඒකයි විශේෂයෙන් ඒ සූත්‍රය ගන්නෙ. කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන් මෙන්න මේ කෙලස් දුරු වෙයිද? ඉස්සෙල්ලා මම හිතන්නේ අනේ කස්මිමානිය තියෙන හැටි කිව්වා. ඒ නිමිති නිසාමයි අස්මිමානිය ඇති වෙන්නේ. එතකොට ඒ සබ්බං අස්මිමානං පරියාදීති. ඒ සියලු අස්මිමාන දුරු වෙනවා මේ විදිහට අනිත්‍ය සංඥාව වැඩුවොත්. ඒක විතරක් නෙමෙයි අනිත්‍ය කෙලස් දුරු වෙනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට කෙසේ වඩන අනිත්‍ය සංඥාවද කියනකොට එන කොටස් පහකට බෙදලා පෙන්නනවා. රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ මෙහෙමයි. වේදනා අනිත්‍ය සංඥාව, සංඥා අනිත්‍ය සංඥා, සංකාර අනිත්‍ය සංඥා, විඥාන අනිත්‍ය සංඥා. එතකොට අපි දැන් රූපය ගත්තොත් කෙසේ වඩන රූපේ කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද කෙලස් දුරු වෙන්නේ කියනකොට කරුණු තුනක් කියනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ. මෙන්න මෙහෙම බලන කෙනා රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා. එතකොට එතෙන්දී අර ඇති රූපයක් වෙනස් වෙන කතාවකට වඩා පොඩ්ඩක් තව පැත්තක් පෙන්වනවා. මොකද රූපය මොකක් හරි කියලා ගත්තහම මේකේ සමුදය බලන්න කියනවා. කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය. සමුදය කියන්නේ මොකක්ද? මේක හටගත්තේ කොහොමද කියන එක. ඒතකොට එතන පේනවා මෙතන හේතුඵල සම්බන්ධයක්. يعني මේ හේතුන් මතමයි මේ ප්‍රත්‍යයන් ඉදීම මතමයි මෙහෙම ඵලයක් තියෙන්නේ. ඒතකොට ඒ දෙකේ සම්බන්ධයක් පේනවා. ඒ කියන්නේ මස්මින් සතේ ඉඳන් හොටි. මේක දකින කෙනාට එතරම් නුවණක් පහළ වෙනවා. මේව නොයදුනා නම් මේ ඵලය හටගන්න බෑනේ, පවතින්න බෑනේ කියලා. ඉනස්මින් අසති ඉඳන් නම්ෝති කියන ධර්මතාවයේ ඒක තමයි පටිච්ච සමුප්පාදයේ විදිහට විස්තර වෙන්නේ. එතකොට අන්නේ පටිච්ච සමුප්පාදයේ දැකීමක් වෙන විදිහේ අනිච්ච සංඥාව. කපෙත්තකින් ගත්තොත් එතන චතුරාර්ය සත්‍ය දකින විදිහේ අනිච්ච සංඥාව. ඒක චතුරාර්ය සත්‍ය විදිහට ගත්තොත් වෙන්නේ දැන් සමුදේ තියනකන් එළියේ රූපේ තියනවා. එතකොට අපි රූපයක් උපාදාන කරලා ඒකට තමයි දුක කියන්නේ. සමුදේ තියෙන්නේ ඒක හටගන්න හේතුව ගොඩක් වෙලාවට අපේ පැත්තේ දෙන අවිද්‍යාව මුලාව ඒවා ප්‍රත්‍ය වේලාමයි ඒදී වෙන්නේ. ඒවා ප්‍රත්‍ය නොවනනම් එහෙම ඒක හටගන්න බෑ. ඒ කියන්නේ සමුදේ නැත්තම් ඵලයක් හටගන්න නැති ස්වභාවයක් තියෙනවා. ඒක තමයි නිරෝධය. එතකොට ඒක අර චතුරාර්ය සත්‍යයට සම්බන්ධ වීම පේනවා මේ විදිහේ අනිත්‍ය සංඥාව. ඉතින් මෙතන අනිත්‍ය සංඥාව කියන එකෙන් මම අදහස් කරන්නේ හැමතිස්සෙම මේක මොකද්ද? මේක හටගත්තේ කොහමද? මේ හේතු නැත්තම් ඕක හටගන්න බෑනේ කියන ධර්මතාවය දැකීම තමයි මම මෙතන අනිත්‍ය කියලා අදහස් කරන්නේ. එතකොට ඒ අනිත්‍ය ගැඹුරට වැඩිම තුලින් නිමිති පිහිටන් නැතිමත්කමක් අවබෝධ කරන්න පුළුවන්. මොකද නිමිත්තක් පිහිටන්න මොනවා හරි සමුදයක් තියෙනවා නම් ඒ සමුදය අඳුරගත්තු දවසට නුවණක් එයි. මේ සමුදේ තියෙනකන් විතර නිවේ නිමිත්ත පිහිටන්න. මේ සමුදේ නැති වුණ දවසට එහෙම දෙයක් පිහිටන්න බෑ. ඒ නොපිහිටන ගතියක් තමයි එතකොට මෙන්න මේ නිමිති වලින් තොර කියන ගතිය නැත්නම් අනිමිත්ත කියන ස්වභාවයේ විදිහට මට දැනට වැටහෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිං. හොඳයි, මම හිතනවා ඒක සෑහෙන හොඳ පැහැදිලි කිරීමක් අපිට අහන්න ලැබුණේ. මම කැමති බ්‍රුණු මහත්තයාට කියන්න, බ්‍රුණු මහත්තයා ඔබතුමාට පුළුවන් ද මේ කිව් කර්ම සම්බන්ධයෙන් මුත් ඒ වගේම ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය සම්බන්ධයෙන් අපි කතා කරා. දැන් අනිත් කොටස් ටික ආවරණය කළා තමක් නැහැ කියලා හිතනවා. මේ අපි දැන් ටිකක් වැඩිපුර කතා කරපු නිසා ඒ සම්බන්ධයෙන් අනිමිත්ත අපනිහිත සහ ශුන්‍යත කියන අර්ථයන් පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කිරීමක්. පද්මශ්‍රී මහත්මයා හෝ මානෙල් මහත්මිය අපිට සම්බන්ධ වෙලා ඉන්නවා. ගෞරවයෙන් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අනිමිත්ත චේතෝ විමුක්තිය ඇත්තම ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා දුන්න තේරුමක් අනුව තමයි මම මේ කියන්නේ. යන්නේ අනිත්‍ය සංඥාව වඩනකොට තමයි අනිමිත්ත චේතෝ, අනිත්‍ය සංඥාව බහුලව වඩනකොට අනිමිත්ත චේතෝ විමුක්තිය තමයි පහළ වෙන්නේ. එතෙන්දී අනිත්‍ය සංඥාව කිව්වහම අපි ගොඩාක් කල්පනා කරන්න ඕනේ මේ බුද්ධ ශාසනය අනිත්‍ය කියන එක. නැත්තම් මේ තියෙන දේක අනිත්‍ය දකින්න නෙවෙයි මං හිතන්නේ. අපි මේ අපි සාකච්ඡා කරන හැම කල්යාණ මිත්‍රයෙක් වගේම දන්නා ඇති. එතකොට එතන තමයි මෙතන මේ බුද්ධ ශාසනය වෙනස් වෙන තැන. ඒ කියන්නේ මේ අපි දකින්න අනිත්‍ය මේ හේතු විදිහට අනිමිත්ත චේතු මුක්තිය කියන එක ඇත්තෙම උපදවා ගන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය සංඥාව බහුලව වඩනකොට කියලා තමයි මේ අදහසක් ඒ දැනගෙන තියෙන විදිහ. ඒ කියන්නේ අනිත්‍ය සංඥා කිව්වා මේ බුද්ධ ශාසනයේ අනිත්‍ය සංඥා මේ තියෙන දේ කනිත්‍ය ලකිනා නෙවෙයි, හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ පටිච්චසමුප්පාදය කියන්නේ මේ හේතුඵල ධර්මයේ කියන තැන අනිත්‍ය තමයි මෙතනදී දකින්න ඕනේ. එතනදී තමයි අපිට මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන ඒ විමුක්ති මුඛය ලඟ වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් වශයෙන් කියලා තියෙන්නේ මේ ගහක් ඉරුවෙලියක් තියෙන වෙලාවට ඡායාව වැටෙනවා නම් ඡායාවක් නැහැ. ඒ ඡායාවේ අනිත්‍ය දකින්න බෑ කියලා දෙයක් නෙවෙයි. ඡායාවේ අනිත්‍ය දකින්න බෑනේ. මෙහෙම හේතුන්ගෙන් හටගන්නේ ඒ ඡායාව. එක හේතුවක් හරි හේතු දෙකක් හරි හේතු සියල්ලම හරි නැති වෙනකොට තමයි ඒ ඡායාව නැති වෙන්නේ. අන්නේ ඒ වගේ අනිත්‍ය කියන තැන ඒ වගේ ගැඹුරු තැනකින් දකින්න වෙලාවට තමයි මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන එක උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අනාත්ම සංඥාව බහුලව, ඒ කියන්නේ සත්ත්ව පුද්ගල නැති අනාත්ම භාවයක් තියෙනවා කියනකොට තමයි මේ ශුන්‍යත චේතෝ විමුක්තිය කියන එක ඇති වෙන්නේ. ඉතුරු චේතෝ විමුක්තිය ගැන කතා කරනවා නම් ඒ වගේම දුක්ඛ සංඥාව බහුලව වඩනකොට තමයි අප්පනිහිතේ කියන්නේ මේ ආයතන හයම දුකක්, ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේම දුකක් කියන තැන කවදා හරි දවසක අවබෝධ කරගන්න ඒ සංඥාව වඩනකොට, බහුලව වඩනකොට තමයි මේ අප්පනිහිත, ඒ කියන්නේ මේවායේ සතුටු වෙන්න තනිහිත, ඒ කියන්නේ මේ සතුටු වෙන්න දෙයක් නැහැ. ඇත්තෙම මේ දුකම තමයි මේ ඉපදෙන්නේ කියලා කවදා හරි දවසක දැනගත්ත, ඒ දැනගෙන ඒ කියන්නේ බහුලව වඩනකොට තමයි මේ අප්පනිහිත චේතෝ මුක්තිය කියන මේ මුක්ති මුකට ලඟ වෙන්න හම්බෙන්නේ. දැනට කියන්න තියෙන්නේ ඒ ගැන තමයි. තෙරුවන් සරණයි.
කිරුවන් සරණයි. බොහොම පින්.
දැන්
ඇහෙන බ්‍රුණු මහත්මයා කතා කරන්න.
මොකයි කතා කරන්නේ? මේ තෙරුවන් සරණ කියලා දෙනවා මම තාතනදී මේ අප්පණිත අනිමිත් ඒ ගැන කතා කරන මිස්කොල මේ දැන්මත් අර ඔබලගේ කියපු විදිහට ඔබලගේ මහත්මයා කියපු විදිහටන එසේ මේ මේ ඔක්කොම හරි කියන එක තමයි මට තේරුනේ. අර මට වැටහුණ විදිහට මේ ඒකෙදි එකක් තමයි අදහන්නේ අනිත්‍ය වූ නාම රූප ධර්මයන් තියෙනකන් කියන්නේ මේ ඇති වෙන්නේ මේ නිමිත්තක් තියෙන මේ නිසා කියන එක වැටහෙන අවස්ථාවක් ඇතිද? මේ කියන්නේ අපි මේ නිමිත්තක් තියෙනකන් මේ අනිත්‍ය වූ නාම රූප හැදෙනවා, ඒක දුකට හේතු වෙනවා කියන එක තේරිලා ඒක නැති, ඒක නිමිත්තක් නැති නිර්වාණයකදී අනිත්‍ය වූ නාම රූප ධර්ම නැවත අත නොගන්න තරක් හැටියට තමයි එතන ඒ විමුක්තිය අපි අවබෝධ කරගන්නේ. අර අනිත් ඒතන යන විදිහේ කොබලගේ මහත්මයා කියපු දේ තමයි මාත් තේරුම් ගන්න තියෙන්නේ. අර එතන ඒ ටික විතරයි මට නිකන් අමතර දෙයක් හැටියට කියනවා නම් කියන්න තිබෙන නැත්නම් අර නිමිත්තක් කියන එක නැති තැනක් කිව්වොත් එහෙම සාමාන්‍ය විරෝධ සමාපත්තියදී නිමිත්තක් නැහැ කියනවා. ඒකට මේකක් කතා කරන්න චේතෝ විමුක්තියක් නිසා අනිත් කාරණේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන කතා කරනකොට ඒක නෙමෙයි මෙතන අර මාර්ග හිස්වල මේ ඵල හිස්වල එන අවස්ථාවක් හැටියට මේ හැටියට සංස්කාරවල නිමිති නැති ගතිය. ඒ අදහසින් තමයි මට තේරුනේ. අර ඒකදී අර එකතු කරන්න ඕනේ අපිට ඔකේ අවබෝධයක් වෙනවා මේ අනිත්‍ය වූ නාම රූප ධර්මයන්ගේ දුකට හේතුව මේ නිමිත්තක් ඇති තියෙන නිසා, නිමිත්තක් ඇති වෙන නිසා කියන එක, රාග ආදී නිමිති ඇති වෙන නිසා කියන එක අවබෝධයකට යනවා. මේකෙන් මේ නිමිත්තක් නැති නිර්වාණය කියන්නේ නිමිත්තක් නැති මේ රාග ආදී නිමිති නැති නිර්වාණය ප්‍රණීතයි කියන තැනකට යන එක තමයි කියලා තමයි තේරුම් ගන්න තියෙන
ප්‍රශ්නය. බොහොමකින් ඉතින් දෙවතුමක් මේ රාග ආදී නිමිති කියලා මම හිතන්නේ රාග ආදී නිමිති කියන එකත් අපි තවදුරටත් ඉස්සරහට පුළුවන් වුණොත් පැහැදිලි කරගමු. මොකද දැන් අපි සාමාන්‍යයෙන් කිව්වේ දැන් යමක් දෙයක් බාහිරව පවතිනවා කියලා හිතේ තියෙන නිමිත්ත ගැනයි කතා කරේ. එතකොට රාගාදී නිමිති කිව්වොත් ඇත්තටම ඒ තමන්ගේ තියෙන කෙලෙස් පිළිබඳව කතා කරන නිමිත්තක් කියලා හිතුණා. නමුත් අපි ඉස්සරහට ඒක තවදුරටත් විස්තර කරගමු. කොගලගේ මහත්මයා මට මතකයි සඳහන් කරා එක එක චරිත අනුව මේ ඒ විදිහට චේතෝ විමුක්ති වලට යනවා කියලා මට ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අදහසක් තියෙනවා. ශ්‍රද්ධා චරිත කියලා අපි කියනවා. ශ්‍රද්ධා චරිත කියන්නේ ශ්‍රද්ධාව අධික වූ පුද්ගලයන්ට මේ අනිමිත්ත චේතෝ විමුක්තියත්, ඒ වගේම ප්‍රඥා අධික පුද්ගලයන්ට ශුන්‍යත චේතෝ විමුක්තියත්, ඒ වගේම මට මතක හැටියට සමාධිය අධික පුද්ගලයන්ට අප්පනිහිත චේතෝ විමුක්තියත් වගේ ලැබෙනවා කියලා. මට තුන්වෙනි එක ගැන නම් ඒ තරම් මතකයක් නැහැ. පාඨය මතකයි නම් පසු කතා කරන්න. දරුවත් මහත්මයා ඔබගේ මයික් එක ඔන් වුණා. ඊළඟට ගන්න.
ඊළඟ සබයි ගැටුවත් මේ මම මොනින් සාකච්ඡාව අපිට අවශ්‍ය කරුණු ඉස්මතු වෙනවා කල්‍යාණ මිත්‍රෙන්ගෙන්. අපේ නැවතමත් කතා කරන අවදාමත් කතා කරන්නත් අවශ්‍යම දේ තමයි මේ අවශ්‍යම දේම නැවත නැවත තිස්සුවත් වෙනවා. ඉතින් ඒක හොඳයි. විශේෂයෙන්ම දැන් අද දැන් කියුණා වසන්ත මාත්‍යා ඉස්ලාම් පටන් ගත්ත විදිහ නම් හැමෝගෙම මේ අනිත්‍ය ලක්ෂණය බලනවා කියන්නේ මේ ඇති රූපයක විපරිණාමය බලනවා නෙමෙයි, හේතුප්‍රත්‍ය සම්බන්ධ කරගෙන ඇති කරගන්න අවබෝධයක් කියන දේ. ඒ වගේම අර පංච ආයතන ඇඟෙන් එක් ආයතනයක් මන ආයතනය සමඟ සම්බන්ධ කරන කාර්යය ගැන අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් මෙච්චර ලක්ෂණ සාකච්ඡාවෙන් ඒ වගේම පඤ්ඤප්ති පිරුණ ලෝකයක් කියන ඒ අවබෝධයට උපකාර වෙන දේවල් කියුණා. ඒ වගේම සංඥාව වරද්දා ගැනීම නිසා නිමිති පිටවගෙන මේ සංසාර ගමන යන ආකාරය ගැන හැමෝටම කියුණා. ඉතින් මේ කෙසේත් මේ දේවල් කුණව විවිධ විවිධ සූත්‍ර ඔස්සේ කියෙච්චම දේවල් කියවෙනම දේවල්. එනිසා මේ මට හිතුණා මේ අපි මේ තවත් අලුතෙන් ටිකක් මතක් කරගන්න හෝ දැනගන්න සාකච්ඡාව වෙනත් විදිහට යමුද කියලා. වෙනත් පැත්තකට හේතුව මේ අපි තථාගත ධර්මයේ තථාගතයන් වහන්සේ යම් යම් විට පැහැදිලි කළ තියෙන දේවල් අපි මේ විශේෂයෙන්ම ධර්මතර කල්යන මිත්‍ර ඉන්න වෙලාවේ එයාගෙන් ඉස්මතු කරගන්න උත්සාහ කරමු. මෙන්න මේ කාරණා දෙක තුන හතරක්ම තියෙනවා මට අගන්න මේ ඉන්න වෙලාවත් පොඩක් වෙලා බෙදාගෙන එක කොටස වෙනින් පාඩම් විස්සක් වෙමින් කරගෙන කතා කරොත් කියලා මේ අපි ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන අහලා තියෙනවා දන්නවා. එතකොට මේ ප්‍රථම ධානයත්, ද්විතිය ධානයත් මේ අපි කිව්වා මොකක් මොකදුනේ එක විමුක්ති මුඛයකට, තෘතිය ධානය තවත් විමුක්ති මුඛයකට, චතුර්ථ ධානය තවත් විමුක්ති මුඛයකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න කැමති මම කොහොමද පොත අපි අද දෙපැත්තම දාන්න නිසා මේක ගැට ගන්න හේතු වශයෙන් හරි පුළුවන් ද කියලා බලන්න. ප්‍රථම අධ්‍යයනය, ද්විතීයික අධ්‍යයනය, අපුණිය දේ මුක්ෂ මුකේට, තෘතීයික අධ්‍යයනය ශුන්‍යත වේ මුක්ෂ මුකේට, චතුර්ථ අධ්‍යයනය අනිමිත්ත ශ්‍රවේ මුක්ෂ මුකේට සම්බන්ධයි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තව කිහිපයක් මත් තියෙන මට අහගන්න සත්‍ය අධිෂ්ඨාන, ත්‍යාග අධිෂ්ඨාන, පඤ්ඤා දිස්ත්‍රාණ වගේ දේවල්ට සම්බන්ධ කරලා තියෙන මේ තුන. ඒ වගේ විශ්ලේෂණය කරනකොට මම හිතන්නේ අපිට නොදෙක පුන ප්‍රතිවලට යන්න පුළුවන්. මේක අපිට ගන්න පැත්තම ගැවසෙන බව ඒ නිසා මම හැවුවේ. මගේ ප්‍රතිහිංසා මම මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා මේ නම් මේ ධ්‍යාන තුනට ආතලට සම්බන්ධ කරලා මේ විමුක්ති මොකද කියලා සිත පැත්තෙන් පොඩ්ඩක් කතා කරලා දැන් තවත් අපිට වෙනත් ආලෝකයක් ලබා ගන්න පුළුවන් ද කියලා. කොහොමද මේ අපි පටන් ගත්තොත් මේ ප්‍රථම ධ්‍යානයේ ද්විතිය ධ්‍යානයේ සම්බන්ධ වෙන්නේ අපිට හිත විමුක්තියට උනේ කොහොමද? ඒ විදිහට බඩවත් සත්‍ය ඥානයේ සොන්නිත විමුක්තියට චතුත්ථ ඥානයේ මිතු විමුක්තියට. ඒකෙන් සරලයි. දැන් තමයි ඔබට පොඩි ආලෝකයක් ලබා දීලා ඊට පස්සේ කොහොමද වාග්ගාජ්‍ය මේ වෙන්නේ?
කරුවන් සරණයි දරුවත් මහත්තයා. මම ඇත්තටම ඒ ගැන මගේ දැනුම නම් බොහොම අල්පයි. මට ඇත්තටම මතකයක් තිබුණෙත් නැහැ ඒ ආකාරයෙන් ඒ ධ්‍යානවල සම්බන්ධ කරන්න. ඔබතුමාට පුළුවන් දේ පිළිබඳව තව පොඩ්ඩක් ඉස්සරහට පොඩ්ඩක් අපිව දැනුවත් කරලා මාතෘකාවට බහින්න.
ඇත්තටම ඒවා තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මයන් හැටියට දන්නවා මිසක් අපි මේ නොදන්න පැති දේවල් නොදන්න දේවල් නේ. අපි දැන් හැමදාම එක දින කල්යන මිත්‍රය හින්දා මේ විදිහට සාකච්ඡාවක් යන්නේ නැත්නම් අපි හැමදාම කතා කරා එකම දේ කතා කරලා අපි මේ පිළිබඳව ප්‍රශ්නාවක් නැති බව නම් සත්‍යක්මයි. ඉතල කොච්චර කතා කරලා පාඩුව නැහැ ඒවා. නමුත් කිසියම් ආකාරයක විදත් ගන්න එපා. ඒ නිසා අපි මේ උත්සාහ කරමු. අපි අවුරු නොදන්න කමෙන් ඉඳලා උත්සාහ කරමු. එතකොට ඒක ලස්සනක් තේ. නැත්නම් දන්න දේ මොකද කියනවාගෙනේ. අපි ගෞරවනීය කොබල මහත්තයාට යමු ප්‍රමුම ප්‍රොෆෙසර් අපි ප්‍රොෆෙසර් කොබලගේ අපි පොඩක් උසහයක් බලමුද? ප්‍රථම අධ්‍යයනයේ ද්විතීයික අධ්‍යයනයේ අපලිය හිතුවේ මොකක්ද? දැන් කවුරුත් දන්නවා අපලිය හිතුවේ මොකක්ද කියලා. ඒක ඔබට මා බලස්සන පැහැදිලි කළා. අපි කවුරුත් මේ ප්‍රණීත දේවල් වලින් කැමති හැම දෙයක් අපුනේ අනිමිත්තෙන් පටන් ගත්තොත් මේ පරිපාලක පොතේ ජෝ වායසයි ආසි දේවල් වලින් හදිච්ච කොටකට අපි මේ නිමිති දාගෙන ඉන්නේ දැන් අපේ ගෙදර මේ වගේ ඇදිච්ච ගොඩවල් වලින් ඇදිච්ච මේ සජීව විඥානයක් තියෙන තුන් හතර දෙනෙක් මෙහි ඉන්නවානේ. ඔය අයට නම් දාගෙන තියෙනවා මම එක්කෙනෙකුට මාරි කියලා, අනිත් එක්කෙනාට ජේන් කියලා ඔහොම දාගෙන තියෙනවා හේතුව. ඒතර මේ මාරි ජේන් කියලා දාපු නිසා තමයි මට මේකේ මේ රසය තියෙන්නේ. මාරිගෙන් තමයි මම රස විඳින්නේ. මේ අපේ ස්වයන්වාසික වචන මේ. ඊළඟ කවුද? මාරි ගැන හිත හිත මට සතුටු වෙන්න පුළුවන්. මාරි පේන්නේ නැතත්. ඒකවල මේ ප්‍රඥාත්ත්‍යත් එක්ක තමයි අපි මේ සතුටු කියන එක ගැට ගන්න තියෙන්නේ අපි. ඇත්තටම තියෙන මේ මාස්ලි කොටස් නෙමෙයි. මගේ තමන්ගේ දුකව තමන්ගේ දුකේ නම කියලා හිතන්නේ. ඒ දුක ගැන හිත හිත සතුටු වෙන්නේ ඒ දුකේ නම එක්ක තමයි මේ බැඳීම ගැටුත් තියෙන්නේ. ඒකට අපි කොක්කේ මහත්තයා ලස්සන පැහැදිලි කරලා දුන්නනේ. ඒ විදිහට මේ නිමිත්තක් හින්දා තමයි මේ ප්‍රණීත බව ඇතිලා තියෙන්නේ. එතකොට මේ නිමිත්ත කියන එක විඳිනකොට අරක තියෙන ප්‍රණීත බවත් නිමිත්ත කියන්නේ නැති වෙලා යථාර්ථයෙන් දකින්න ගත්තොත් එහෙම අර ප්‍රනිහිත බව නැති වෙලා අපනිහිත සත්‍යේශපත වෙයි කියලා. එතකොට වාරු මේ ප්‍රනිහිත බව තීන ඉඳනේ මේ දේ මම මගේ කියලා අපි රල්ලගෙන බදාගෙන ඉන්න සත්‍යේ ආත්ම ලක්ෂණ ගන්නපත් තියෙන්නේ. එතකොට මේ ප්‍රනිහිත බව නැති වෙනකොට ඒකවට මෙතන තියෙන ශුන්‍යතාවේ ඉස්මත් වෙනවා කියලා ඉන්නේ තමයි මුතුන අපිට උනාසි ප්‍රයත්න කරලා දුන්නේ. ඉතින් ඒ කියනකොට ඉතින් මේ නොන්නේ ගමන් මාර්ගය තුළදී ප්‍රථම ඥාන කියන්නේ මොකද කියලා අපි දන්නවා දෙතිය ඥාන දන්නවා අපිට පුළුවන් බලමු උත්සාහ කරගන්න සම්බන්ධයක් වෙන්නේද කියලා. ආ ප්‍රොෆෙසර් කොබ්බලගේ පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. දලොත් තමයි ඔතන ටිකක් මෙහෙමයි මම දන්න ටික මම කියන්නම්. මොකද මම එක එක ස්වාමීන් වහන්සේලා එක්ක ওই වගේ දේවල් සාකච්ඡා කරනවා විශේෂයෙන් භාවනා අධ්‍යක්ෂීන් වගේ අපිට හොඳයි කියලා හිතන. ඉතින් මට මේ වෙනකොට සාමාන්‍යයෙන් මට දෙකක් ලැබිලා තියෙනවා විශේෂයෙන් ධ්‍යාන සම්බන්ධව. එකක් තමයි මේ මගේ මතයට වඩා මම මේ දැනගත්ත ටික කියන්නම්. එතකොට ඔබතුමන්ලාට මම මේක උදව්වක් වෙයි මේවා විමසලා බලන්න. එකක් තමයි එකනේ මම ඔය ඉස්සර ධාන වඩපු කාලයක් තිබුණා බොහොම ඉස්සර. ඉතින් ඒ හින්දා මට ලොකු විශ්වාසයක් තිබුණා මේ ධාන කියන්නේ මේවයි. හැබැයි පස්සේ කාලෙක මට සමහර ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න ලැබුණා මේ අපි ධාන කියන ඒවයි ආර්ය මාර්ගයේ තියෙන ධානයන් අතර වෙනසක් තියෙනවා කියලා. ඒක විමසලා බලන්න මම ඕනතරම් මේවයි තර්ක කරලා තියෙනවා ඊළඟට කොහෙද තියෙනවා. ඉතින් ඒක අපි කල්යාණ ක්ෂේත්‍රෙ ඉඳ තියලා මම මේ මත ටික කියන්න. ඒකට ඒ කියන්නේ එතෙන්දී විශේෂයෙන් සඳහන් වුණා අර දැන් බුදුදහමක් නැති කාලෙක හරි ධර්මයක් අහලා නැති අයගේ හරි වැඩෙන ධ්‍යාන විශේෂයෙන් අපි ගමු ආලාර කාලානුත්තර කාරාමපුත්ත වගේ අයත් ධ්‍යාන වැඩුවා අෂ්ට සමාපatti දක්වා වඩපුවේ හිටියයි කේ ඉරිදි බලපුවේ හිටියා. එතකොට ඒ ධ්‍යානයි මේ ආර්ය මාර්ගය නැත්තම් බුද්ධ ශාසනය මේ ශාසනය තුල ධ්‍යානයි කියන්නේ එකක්මද දෙකක්මද කියන එකේ මත දෙකේම ඉන්න අය ඉන්නවා. ඉතින් ඒක පැත්තක් තමයි මේ එකට හේතුව දැන් ආර්ය මාර්ගයේ ධ්‍යාන එන්නේ දැන් අපි දන්නවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මුල් කරගෙනමයි සම්මා සමාධිය කියන එක එන්න ඕන. ඒකට සම්මා දිට්ඨිය නැත්තම් සම්මා සමාධිය එන්න විදිහක් නැහැ කියන පැත්තෙන් තමයි අනිත් පැත්තට කරුණු ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ. හැබැයි අපි අර ධානාංග විදිහට ගත්තොත් එහෙම දැන් ප්‍රථම ධානයේ විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගත කියන ඒ පැත්තෙන් බැලුවොත් මේ අර ධානිත් මේ අංග ටික තියෙලා තියෙනවා. ධානිත් අංග ටික තියෙලා තියෙනවා. මේ වගේ යම් කිසි සමානකමකුත් තියෙන. හැබැයි වචන වලින් අදහස් කරන දේ එකමද කියන එකේ එකක් හොයලා බලන්න ඕන දෙයක්. ඊළඟට අනිත් එක අපි සිහි කරගන්න ඕන මේ විමුක්ති කියන ඒවා මේ මනසේ ගා ඉහළ තත්ත්වයන්. කියන්නේ සාමාන්‍ය මට්ටම නෙමෙයි. එකක් ඉහළ තත්ත්වයන්. එතකොට මේ ඔය අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන ඒවා මනස ගොඩාක් ඉහළට වැටුනහම අත්දකින්න පුළුවන් තත්ත්වයන් කියන එකත් ටිකක් ධර්මයට අනුව තිබෙනවා. ඒක එක කරුණක්. අනිත් කරුණ තමයි විමුක්තිය කියන්නේ නිවන නිවේ කියන එක. ඒක මතක තියාගන්න ඕනේ. මොකද මේක පැහැදිලිව සූත්‍රවල තියෙනවා. දැන් අපි මෙතෙන්දිත් කතා කළා මේව විමුක්ති ద్వාර. ඒ කියන්නේ නිවන් දොරටු මිසක් නිවන නෙවෙයි. මේක මේ සූත්‍ර කීපකින් මට පෙන්වන්න පුළුවන් එකක් තමයි චූල වේදල්ල සූත්‍රය. අර වේදනා සම්බන්ධව කියාගෙන යන තැන. අනිත් එක තමයි මේ උනාබ ග්‍රහමන සූත්‍රේ ආයතන වලින් පටන් අරන් වෙනන දක්වා විස්තර කරන එක. මම ඒක කෙටියෙන් වචන ටික විතර මතක් කරන්න. උනාබ ග්‍රහමන සූත්‍රේ අහන්නේ මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ කවුද? මනස කියන බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඊළඟට මනසට පිළිසරණ. පිළිසරණ කියන වචනේ පාලි වචන කියන්නේ පටිසරණයි කියන එක. මනසට පටිසරණ සිහිය කියනවා. සිහියට පරිසරණ මොකක්ද ඇහුවහම විමුක්තිය කියන අන විමුක්තිය වචනේ එන තැන. ඊළඟට විමුක්තියට පරිසරණ මොකක්ද කියලා අහනකොට නිවන කියලා සඳහන් වෙනවා එතෙන්දී. එතනත් විමුක්තිය වචනේ යෙදෙන හින්දා මම මතක් කළේ ඒක තියෙන්නේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ. ඊළඟට චූල වේදල්ල සූත්‍රයේදී වේදනා තුන ගැන අහලා ඔකේ අනුසය ගැන අහලා ඊළඟට ඔයි පටිභාගය කියන වචනේ තුලින් යන්නේ. එතකොට සුඛ වේදනාවට පටිභාගය මොකක්ද නම් දුක්ඛ වේදනාවට පටිභාගය සුඛ වේදනාව. ඊළඟට අහනවා දුක්ඛම සුඛ වේදනාවේ පටිභාගය. ඒකට කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාවේ පටිභාගය මොකක්ද හුවා විද්‍යාව කියන. විද්‍යාවේ පටිභාගය මොකක්ද හුවාම ඔන්න මේ වචනේ නෝ විමුක්තිය කියන. විමුක්තිය පටිභාගය මොකක්ද හුවාම නිවන කියන. එතනත් පැහැදිලිව මේ විමුක්තියයි නිවනයි දෙකක් විදිහට සඳහන් කරනවා. ඉතින් මේ දෙකේම අපිට ගන්න තව පැත්තක් තමයි නිවනට ආසන්නම එක තමයි විමුක්තිය කියන්නේ. අනිත් ඒවා ඊට වඩා කලින් ඒවා. ඒතර විමුක්තිය කියන්නේ නිවනට ආසන්න ස්වභාවයක්. එහෙනම් වෙන්න පුළුවන් අර විමුක්ති ద్వාර කියලා කියන්නේ නිවනට තියෙන දොරවල් වගේ කියලා මේ විමුක්ති. ඒතර විමුක්තිය කියන්නේ ඉතේ බොහොම දිනු අවස්ථාවක් කියන එක. එක දැන් මම මේ ඔය ඥාන සම්බන්ධව දරුවත් තමයි ආපු ඉඳලා මේ මම මේ ළඟදිත් මතකයි එක්තරා ස්වාමීන් වහන්සේ නම හිතන්නේ මම කිව්වත් කමන්නේ ඕස්ට්‍රේලියාවේ වැඩ ඉන්න රක්කිත ස්වාමීන් වහන්සේ එක්ක මම තිබුණ සාකච්ඡා කීපයකදී අපි විශේෂයෙන් ඔය නාම බ්‍රාහ්මණ සූත්‍රයේ විමුක්තිය ගැන කතා කරනකොට මොකක්ද මේ විමුක්තිය කියන එකේදී අපිට අදහස් දෙකක් ආවා. විමුක්තිය කියන එක දැන් මේ මන් තේරුම් ගත්ත හැටියට මම කියන්නේ නිදහස් වීම වගේ නිදීම වගේ මොනවායින් හරි නිදන ස්වභාවයක් කියන අර්ථයෙන් විමුක්තිය ගන්න පුළුවන්. ඒක නිදහස් වීම. මේ නිදහස් වීම දැන් අපි ධානවලට යනකොට යම්කිසි විමුක්තියක් තියෙනවා. මොකද පැහැදිලිවම මේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්වම තමයි ධානයකට සමාදින්න පුළුවන්. ඒක සඳහන් වෙනවා නිවිච්ච කාමයේ නිවිච්ච අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විදිහට ඒක සඳහන් වෙනවා. එතකොට මේ කාමයන්ගෙන් වෙන්වමයි යන්නේ. සර අකුසල ධර්ම වලින් වෙන්වමයි ඥානයකට සමාදින්න වෙන්නේ. ඒ එතෙන්දී අපිට ඒ පැත්තෙන් ඒ වගේ විමුක්තියක් ඒ තේරුමේම තියෙනවා. ධානයක් කියන්නේ එතකොට මේක తాවකාලික ස්වභාවයක්. තව විදිහකට කිව්වොත් යටපත් කිරීමේ ස්වභාවයක්. දැන් මේ ධානයට සමවැදීලා ඉන්න වෙලාවේ අර කාම කියන එක ඊළඟට අකුසල ධම්ම කියන එක යටපත් වෙලා ඒකට සමවැදීලා ඉන්න කාලය තුල. ඒ යටපත් වීම කියන්නේ සම්පූර්ණයෙන් අයින් වීම නෙවෙයි. කදානුසය විදිහට තියෙන්න පුළුවන් අර සමුච්ඡේද වශයෙන් කඩලා දැමීමක් නෙමෙයි. තව විදිහට කිව්වොත් අර අපි අනිච්ච සංඥා ඉදිරි මතක් කළා. දැන් රූපය ගැන හරි මොන පංච උපාදානස්කන්ධෙටම ගන්න පුළුවන් ඒකේ සමුදය බලන්න. ඒත් සමුදය දැක්ක කෙනාට තමයි මේ සමුදය නැති කිරීමේ හැකියාව තියෙන්නේ. නැත්නම් අපි ඵලය පැත්තෙන් විතරයි මේකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. ඒක ඒ උත්සාහ කිරීම මම දකින්නේ తాවකාලික යටපත් කිරීමක් විදිහට. අර සමුදේ පැත්ත අඳුරගෙන සමුදේ නැති කළොත් ඵලය නැති වෙනවා කියන ධර්මතාවේ මේ පටිච්ච සමුප්පාදයේ දැකීමක් තුලින් ඒකෙන් අයින් වුණත් ආයේ මතු නොවන විදිහට මේකෙ නිදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතර දෙලුවත් තමයි දැන් මගේ ප්‍රායෝගික අධ්‍යක්ෂින් එක්කයි ඥාන සම්බන්ධව ඊළඟට අහලා තියෙන ඒවායි අට අර මූලික ධ්‍යාන ටික මූලික ධ්‍යාන කියලා මම අදහස් කළේ රූපාවචර ධ්‍යාන හතර නියම තුමා කතා කළේ ඒ ටික මේ කියන විමුක්ති ඒ කියන්නේ අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන මට්ටම නෙවෙයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. ඒක දැනුමක්ින්ද ඒක වැරදි වෙන්න පුළුවන් මේ මේ ඒකේ යම් කිසි විමුක්තියක් තියෙනවා හැබැයි මේ කියනමත්මට කලින් අවස්ථාවක් කියන එක තමයි මගේ දැනට තියෙන අදහස පෙරවන් සරණයි
අපිට ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන්න අවස්ථාවක් තියෙනවා දිලොක් මහත්මයා ඔබතුමාට පුළුවන් සම්බන්ධයෙන් තේරුම් ගන්න.
දරුවත්මාත්මයට මේක සාකච්ඡා කරන්න අවශ්‍ය කියන එක ප්‍රථම තේරෙන්නේ නැහැ. කෙසේ නමුත් අපි දැන් අපේ ගුරු සාමාන්‍යයෙන් සමත සමාධි විපස්සනා සමාධි වශයෙන් එහෙම තියෙනවා. ඉතින් අපිට ඒ අරමුණු කරන දේ අනුව තමයි ඒක වෙන්නේ. ඉතින් අර අපි දැන් චිත්‍රපටියක් බලන්න ගියාම ඒ චිත්‍රපටිය බලන්න පුළුවන් නේ ඒකේ පේන ටික එහෙම නැත්තම් එතන හරියට චිත්‍රපටයක් ඕනේ නැහැ දැන් ටීවී එකේ බලන්න ඉතින් ඒක වැඩසටහනක් බලන්න පුළුවන් කියලා ඒකත් පුළුවන් එහෙම නැත්නම් කාර්මිකයෙක් නම් ඒක වැඩ කරන්නේ කොහොමද පිටිපස්ස කිත්මනවා ඒ වගේ පුළුවන් අන්න ඒ වගේ මේ ඒ ඔය ඒකේ තත්ත්වවලදී ඉතින් එතන ඒ බලන්න ඕන දේ යනවා තමයි තීරණය වෙන්නේ ඉතින් ඒක ඉතින් ඒ වුණම ධානයකදී ඒක කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ මේ එහෙම එහෙම ඒ අරමුණු කරගන්න පුළුවන් සමහර විට මට ඇත්තටම දැනුවත් මාත්මේ කියපු දේ එච්චරම දෙන්නේ ඒක කිසි අදහසක් තියෙනවා නමුත් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා මට හිතෙන්නේ එහෙම එහෙම වුණා කියලා ඒකෙදී ඒ ප්‍රශ්නය නෑ එහෙම ඒක ඒක කොහොම කියත් එහෙම ඒක මේ අර තියෙන මේ අර කොග්ලිගේ මාතේ කිව්වාගේ අර පිටන් ධර්මයේ අනුව කරනකොට අර ඒක මේ අර මේ සමාධි tattye දැන් සත්‍ය tattye මුල් දැන් අපි කල්පනා කරන ප්‍රථම ධ්‍යාන දෙති ධ්‍යාන ඒවා මගේ සෑහෙන ප්‍රයෝජනවත් වෙන මේ කාම ලෝකයේ තියෙන මේ තුට්ට දෙකේ මේ ඒවට ටයිම් වෙන තමයි බොහෝ වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒකට ඒකට වැඩි හොඳ තැනක් තියෙනත්ල ඊට පස්සේ ඒකෙන් මේ ඊට සෑහෙන ඊට වැඩි සම්මයයි තියෙන්නේ. ඒ තත්ත්වයට තමයි ගොඩක් ප්‍රෝත්පත් වෙන්නේ කියලා ප්‍රබෞද්ධලික විඥානය මොකක් හරි ඇති. හැබැයි එහෙම ඇතුළේ ඒවත් ඉතින් අර අපි කියනවානේ මේවත් මේ තුන් ලෝකෙ තමයි ඉතින් දේවල් කියලා. ඉතින් ඒ තත්ත්වයකදී ධර්මයේ තියෙන එක මේ විදර්ශනා කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් විදර්ශනා කරන්න හැකියාවක් තියෙනවා. ඒක එළවලි කරන්න බැහැ ඇත්තටම. එක දෙක දෙකක් කරන්න නම් බෑ. ඉතින් ඒක වෙනම කෙරෙන්න ඕන ඒක
තේරුවන් සර් නැත්ත වශයෙන්ම දැන් අපි දන්නවානේ මේ සමත මේ කොහොම කරත් මේ සමාධි මම කියන ආර්ය මාර්ගයේ තිබුණත් ඒ වගේම ආර්ය මාර්ගයෙන් පිට තිබුණත් සමාධි කියන තැන ඒකාග්‍රතාවයේ මූලික වශයෙන්ම අපි කතා කරන්නේ. එතකොට ඒක සමතය කියලා තමයි හුඟක් වෙලාවට මත්නම් හිතෙන්නේ. ඒකෙන් පිටතට ඇවිත් ඒ ධ්‍යාන අංග ගැන විශ්ලේෂණයක් එමත් නැත්නම් ඒ ගැන නැවත ප්‍රතිවේක්ෂාවකින් තමයි එක්කෝ අනිමිත්ත ශුන්‍යත අපනිහිත වගේ ඒ කියන්නේ දුකත් ඒ වගේම මේ අනාත්මතාවයත් දුක්ඛතාවයත් අනාත්මතාවයත් අනිත්‍යතාවයත් බලන එක අනුව තමයි මේ විදර්ශනාව තුළින් එහෙම එකක් එනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. එහෙම තමයි තේරුම් ගන්න පුළුවන් නේද කියලා. දලොත් මහත්තයා මෙතන කොයි කොතනද ඔබ සඳහන් වුණේ කියලා පොඩ්ඩක් මතක් කරන්න. ඒකට අපිට සල්ලි දෙන්න.
යක් මහත්තයා මේකයි මම ඇත්තටම දැන් අපේ දලොත් මහත්තයා ඇහුවයි මම එමෙ ඇහුවේ කියලා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ කියන එකත් මොකද මේ හැබැයි මට මෙහෙම අදහසක් ආවා ටිකක් දැන් අහලා තිනවද මේ රොට වගේ කියන්නේ අර පිපිඤ්ඤා ගැන කතාවක් කියන්න කිව්වන් පස්සේ ගුරුවරයා හොඳම තරහ වෙනවා පිපිඤ්ඤා මොකට පිපිඤ්ඤා ගැන කියන්නේ කැකිල් ගැන කියන්නේ කියලා කියන්නේ ගුරුවරයාට ඒක කොන්ෆිඩන්ස් ඉන්න කැකිල් ගැන කියන්නේ කියලා පිපිඤ්ඤා කියනවා මෙතන ඕන නැති වහන පිපිඤ්ඤා ගැන කතා කරන්න කීකේ බයින්නේ මතකද බලසන් ළඟ බබා අයිය මන කියනවා ඒ වගේ මේ එහෙම ඒවා තියෙනවා. ඉතින් එතකොට මේ දැන් මෙතෙන්දි මම මේ අහන්නේ ඇහුවේ මේක මේ අපිට මේ සාධ දේශනාව මේ සාකච්ඡාව තුළ මම හිතන්නේ අපි මෙතෙන්නම් භාවනා කරනවා කියලා අපි දන්නවා භාවනාව ඒකයන මාර්ගයක් කියලා ඒක හිතට හොඳ ඉස්සෙල්ලා මේකයන නෙමෙයි භාවනාව කළ යුතුදයක් භාවනාව කිදී වෙන දෙයක් නෙමෙයි කියන්නේ මේ අපි මේ අපේ තියෙන ශ්‍රොතමය දැනීම වැඩි කරගන්න අපිට යමක් කියවනකොට කිසියම් නොතේරිච්ච දෙයක් තියෙනවා නම් තේරුම් ගන්න ඒ වගේ අත්ින් කියන්නේ එතකොට මේ කාරණාව පැහැදිලි වෙනවා නෙටි ප්‍රකරණ ගැන මහත්තයා මේ 177 වෙනි පිටු බලන ඒ 177 වෙනි පිටුවේ තියෙනවා මේ කාරණාව. ඉතින් මේක මම මිත්‍යදත් කීපතාවක් මේ මාතෘකාව සාකච්ඡාවට ගත්තා. මේ මාතෘකාව කියලා දාස් කලේ විමුක්ති මුක තුන ගැන සාකච්ඡාවට ගාගෙන තියෙනවා. සෝයන්වාසී දේශනාවට පසුව මම මතක ඉදිරි තුන් අත සැරයක්ම හැමදාම අපි එකම එක දැන ඉන්නවා ඉතින් එහෙට යන්නේ නැහැ වගේ. ඒ නිසා මට තේරෙන්නේ මේක මේ ඉවර තියෙන දේවල් දැක්කම මට තේරෙන්නේ නැති නිසා තේරුම් ගන්න අහගන්න තමයි මතු කරේ. මොකද මේක පැහැදිලිවම කියනවා ප්‍රථම ඥානෙද ද්විතිය ඥානෙද අපනිහිත විමුක්ති මුඛයයි තෘතිය ඥානෙ ශුන්‍යතා විමුක්ති මුඛයයි චතුත ඥානෙ නිමිති විමුක්ති මුඛයයි කියලා. මගේ පළවෙනි විශ්වාසය තියෙනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයක් කියන එක. මොකද සූත්‍ර පිටකයේ පොද්දකනිකයි තියෙන්නේ. එතකොට මේ විශ්වාසය ඇතුළ මට මේක තේරෙන්නේ නැති නිසා උන්වහන්සේ කිව්වේ මොකද කියලා තේරුම් ගැනීම මේ පරමාර්ථයෙන් තමයි යොමු කරන්නේ. මොකද ඔය කොටස් දෙක පැත්ත අහලා තියෙනවා. ධ්‍යාන ගැන අහලා තියෙනවා, ධ්‍යානංගේ ලක්ෂණ ගැන අහලා තියෙනවා. මොකක්ද වෙන අහලා තියෙනවා. දැන් මේ බැඳීම හොයා ගන්න තමයි මේ උත්සාහ කරේ. උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ තව දේවල් තියෙනවා මට අහගන්න ඕන නම් තව මම කලින් කිව්වා වගේ මේක තව තියෙනවා මේ මාන ප්‍රහාණය, ප්‍රාහණය, ආදී සමුද්ඝාතනය අප්‍රහිත විමුක්ඛය කියලා. අවිද්‍යා ප්‍රහාණය කියන්නේ ශුන්‍ය තම විමුක්ඛය කියලා. ඒකට කියනවා බව පවපසමෝ අනිමිත්තං විමුක්ඛ මුඛං කියලා. බවපසම කියන්නේ අනිමිත්ත විමුක්ඛය. හොයා ගන්න දේවල් තියෙනවා. ඔයාලා ඉතින් දැනගන්න ඕනද නැද්ද ඔබ දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියන එක නෙමෙයි සාකච්ඡා කරන්නේ මුගානේ පොදුව එකක් ගන්න දැනගන්න ඕනේ නැහැ ඔය පොද දැනගන්න නෙමෙයි ඉවර මාගෙන පොබෙන්න නේද නමුත් අපිට මේ මොන හිත තියෙන නිසා දැනගන්න හැකියාවක් තියෙනවා නම් දැනගෙන මේ පරමාර්ථය තමයි යොමු කරන්නේ ඉතින් අපි මත්තමට මේක ගොචර වෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට අපි මොනවද සෝර්නේෂන් ඇඩ්වයිස් කියන සම්බන්ධ කරගෙන අහගමු අපිට තේරෙන්නේ නැත්නම් හොඳයි මම තමයි නේද ඒක ප්‍රසමන දිස්ත්‍රික්කයේ කියන්නේ අනිමිත්ත චේතන සම්බන්ධයි. කැජයන්ත මහත්තයා කලින් පිට සමාතර දෙත් උයකට සම්බන්ධයි මේක මුලින්ම. ඉතින් ඒ වගේ තව දේවල් තමයි මේ ටිකක් කරමු. මනසට එක්සයිස් එකක් කියන තමයි යොමු කර ජයන්ත මහත්තයාගේ ප්‍රශ්නමම. අනවන්න තමයි හැමදාම කීකියක් කියාගෙන යන තියා මොනව විවිධ විදිහට පරික්‍රමජෝණේ කියනවනේ ඒ නිසා.
ඔව් තරුවන් සමයේ දරුවත් මත මම හිතන්නේ ඇත්තටම මේ ටික හුඟක් වෙලාවට අර මේ සතර ප්‍රතිපදාවන් යටතේ තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ කියලා හිතෙන්නේ විශේෂයෙන්ම මේ ඒ සතර ප්‍රතිපදාවන් යටතේ ගත්තාම අපි දන්නවානේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා ඊළඟට සුඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියලා කියන්නේ ඔය මේ ප්‍රතිපදාවල් හතරක් ඒ කියන්නේ සතිය ප්‍රතිපදා සූත්‍ර කිය සූත්‍රය තමයි ටික සඳහන් වෙන්නේ. එතකොට ඒක යටතේ තමයි මේ විදිහට මේක වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඒක අපේ මතකයි දේ දවස්වල මේ අපි chart එකක් වගේ බලනකොට ඒක
හරි යනවා මට ඕනේ දැන් අපි නිකම්ම හිතන්න බැරිද අපි දැන් ප්‍රථම ධානය කියන්නේ අපි දන්නවා පිටක් વિચાર සහිතව නේද? ධානය. එතකොට ධානය කියන්නේ පිටක් විද්‍යා සහිතව ප්‍රීති සහිතව නේද? තමයි අපණී හිත කියන මේ මොකක්ද කියලා අපි කතා කරා. දැන් මම කොහොමද ඒක ගැළපීමක් හොයාගන්න බැරි දෙයක් තමයි අපිට කියන කාරණාව. ඒ කියන කතා කරනකොට ඊගාට අපි වෙන පැත්තකින් ආයාවත් එම්ම අදිස්ත්‍යන ගැන කීපෙත් වෙන පඤ්ඤා දිස්ත්‍යය කියන්නේ සොන්නේ තමයි මොකක් මොකද කියන එක. ඒතද අපිට ප්‍රහසෙයි තේරෙන්න මේ ප්‍රඥා දිස්ත්‍යය කියන තැනට මේ ප්‍රඥා වර්ධනය කරන තැනට එනකොට මේ අනාත්මක්ෂණයේ එනම් අනාත්මන් ප්‍රශ්න වඩත් වැඩිම හේතෙන් ශුන්‍යතාව අත්දකින්න කියන වගේ දෙයකට මට වුණකම තිබුණේ මේ ආකාරයට අපි විවාහින් කුක් කඩන්න මිස් තේ මේ වචන ගැන මීට පෙර අහපු නැති අයගේ පවා තමයි සාමාන්‍ය අත්දැකීමෙන් කියන්නේ හරි කියනකොට දේවල් අර මේක ගලපගෙන අපර ගන්න පුළුවන් කියලා අර ලොකු වචන වල කැපීමකටත් වඩා ලොකු වචන වලින් පටන් අරගෙන ඒක සම්පද කරගෙන අත්දැකීම වලට අත්දැකීම් තීනාගෙන් කතා කරලා යමක් ගන්න පුළුවන් කියලා බලන්නේ මට මොනකම තිබුණේ මේ හොඳයි දැන් තමයි තව කතා කරගන්න
හොඳයි මට හිතෙනේ එහෙම තමයි දරුවත් මහත්තයා මේ ඒ අර දැන් අපිත් ඔය කයිමුතර චරිත ගැන කිව්වනේ ඒ චරිත වලටත් යම් කිසි සම්බන්ධයක් මේ කියන විදිහට තියෙනවායි කියලා අපිට ඇත්තටම මතක් වෙන්නේ අර කොලොම්ස් හතරකට වගේ යනකොට ඒ අර දුක්ඛ පටිපදාව තියෙන හුඟක් වෙලාවට සද්ධා චරිත පැත්තට කියලා වගේ එහෙම නිකන් අදහසක් ආවා ඒ කියන්නේ ඇත්තටම මේ ඒගොල්ලන් ඉන්ද්‍රිය ධර්ම දිනු වෙලා නැති හින්දා ඒ කියන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන තමයි හුඟක් වෙලාවට යන්නේ. දැන් අපි ප්‍රඥාව මූලික කරගත්ත කත්තිය හුඟක් වෙලාවට සුඛාපටිපදාව පැත්තට යනවා කියලා වගේ. එහෙම අදහසක් තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් මම හිතනවා මේක විශේෂයෙන්ම අපි ටික හදාරලා වනේ කතා කරන්න කියලා හිතනවා නැත්නම් අපි එහෙම එහෙ යන්න ඉඩ තියෙනවා කියලා හිතනවා දරුවත් මහත්තයා ඔබතුමා හිතන්නේ.
විමුක්ති මොකද උනගෙන ඉනකොට මේ විමුක්ති මොකද උපදින් තමයි මේ අවසානයේ නිර්වාණය අත්දකින්න කියලා මේ කිව්වා වගේ මතකයි ගෞතම ස්වාමීන් වහන්සේ මේ තුනෙන් එකකින් කියලා. එතකොට මේවා ඥානයන් වලට සම්බන්ධ කරලා තියෙනකොට අපි මට මතක් වෙනවා තවත් තැන්වලදී ගෞතම ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ දේශනාවක මට මතකයි කියනවා මේ ඥානයන් ගින්තර නිර්වාණය ගැන කතා කරන්න බෑ කියලා. දැන්වත් ඕන නැද නැත්ත. එතකොට එහෙමනම් ඒකත් එක්කත් මගේ ගැලපෙනවා කියන්නේ මේ මොකක්ම මේ ඥානයන් වලට සම්බන්ධයි. ඒ වගේම මේ ඥාන තවත් තැන්වල අපි කියලා තියෙනවා මේ ඥාන සියල්ලම වඩා නෝන් නැහැ කෙනෙකු මේ ඔක්සිජන් එකට. ඒකත් මේකට ගැලපෙනවා එහෙම. ප්‍රථම ඥානෙන් දෙති ඥානෙන්න තියෙනවා මේ විමුක්තිය. ඉතින් යන්නේ නැතුව. ඒ වගේ ගැලපෙන මේවල කියලා හිතනවා. නමුත් ඕකට තල්ක කරන්න පුළුවන් යම් කිසි කියන්න පුළුවන් ආධ්‍යාන නැතුව මම ඉතින් ඒක දෙපැත්තට කොහොමද දන්නේ මම අර කිව්වේ අහලා තියෙන දෙපම් නැයි හොඳටම මේ කන්ට්‍රවර්ෂල් කියලා දන්නවා මේ සිසිම ධානයන්ගෙන් තොරව විමුක්තිය බැලඳ පුළුවන් කියන ප්‍රශ්න අපි එතෙන් දෙන්න ඕනේ නැහැ ඒක න සාකච්ඡාවක දෙන්න පාද ඒක ගෞරවණීය සානවාසි කියන
පෙරවන් පරණයි
ඔව් කතා කරන්න
ඕනේ ඔව් මට ටිකක් අවසරයක් කියන්න මේ
මම ඉවරනක හිටුත් හොඳයි නේ ඔව් මම කිව්වේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමම මතක් කරලා කිව්වේ ඒක මොකද අපි උන්වහන්සේ ආදි දෙවෙනි ඒ යෝගියක් නෙමෙයි මට මේ තේ ඒ වචන දෙක තුනින් මම විශ්වාස කරන උත්සාහ කරේ අපි තව වල එකක් කියන්නේ නැහැ නේද ඒකෙන් කතා කරලා යන්න බා ධානයන් ඕනද විමුක්තියකට යන්න ඒක හින්නේපා නම් මම හිතා අපි ඉවෙනිය හැවිච්ච දේවල් වලට මෙතන සමාන්තරව කුත් තියනවා නේද කියලා වගේ ඉතින් කෙසේ වෙතත් ඒක නෙමෙයි ප්‍රශ්නේ ඕන කම තිබුණේ මේ අර ඒ දෙපැත්තෙන් මට නමුත් මොයි ඕන කවුනාද තිබුණාද මම වර දාන්න දෙයි මම දාමු කියන නඩුවට වඩා වෙනත් පැත්තකට දමු කරන්නේ හොඳයි පොකලගේ මහත්මයා ඔක්කොම වෙන්න
ඔව් දලුවත් තාන්නත් මට හිතෙන්නේ දැන් අපි අර මාර ඉස්සෙල්ලත් මට කීපයක් කියනවා කියලා පටන් ගත්තත් ඒකයි මොකද මාත් ඉස්සර හිතන් හිටියා මේ ධාන කියන්නේ එකම දෙයක් කියලා හැබැයි දැන් ඔබතුමා පෙන්නපු තන මන් දකිනව එනත් එකතරනේ එහෙම කියපු තන ඒවා තමයි මේ ශාසනයේ ධාන වෙන්නේ. එතකොට ඒක අපි අර සාමාන්‍යයෙන් කතා කරන අර ධානාංග ටිකෙන් විතරක් කතා කරන එක එහෙම නැත්නම් සමාධියකින් ලැබෙන ධාන කියන එකට වඩා ගැඹුරක් තියෙනවා. ඒ වචනත් එක්ක බැලුවාමම තේීමේ එක ආර්ය මාර්ගයේ වැඩිමත් තුල එන ධාන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒකේ ඔය විදිහට ඒක පැහැදිලි කිරීම මම හිතනවා නිවැරදි කියලා. හැබැයි අපි අර ධාන කියන වචනේ පොදුව අරගෙන කතා කරන්න ගියොත් දැන් අන්නේ ශාසන වලටත් තර්ක කරන්න එහෙම නැත්නම් හිතෙන්න පුළුවන් තර්ක කිරීම පැත්තක තියෙද්දි මම මේ ධානයේ වැඩලා තියෙනවා එහෙනම් මේ ටිකේ
අගුවන් මම කතා කරනවා ඔයාට වාදා ගන්න එපා කියලා මම ඉස්සෙල්ල කිව්වා මම ඔබට වාදා කරලා කතා කරන්න ඕනේ මේ වර්ධක නෙමෙයි ඔබතුමා කොටස පැහැදිලි කරනකොට මට හිතුණා මේක ඇත්ත නෙන්නම් කියන්නේ කියලා බෑ ඇත්තට මේ ශාසනයේ ධානයන් ගැන පමණක්මයි මේ ප්‍රශ්නේ මුලින්ම තිබුණේ තියෙන්නේ මොකද මේ අනිමිත්ත ගැනනේ අපි කතා කරේ හේතුඵල ධර්ම ගැනනේ නේද අපි පින්නාමයක් යනව වෙනත් දෙයක් ගැන නෙමෙයි අනිමිත්තෙන් පටන් ගන්න ඒ නිසා මුතුම බොහොම ලස්සනට අපිට දෙක ඉස්සලා මුලින්ම කියලා දුන්නා මට ඒකට හරි සතුටක් ශ්‍රී මුකෙන් දේශනා කළේ මොකද්ද මේ විමුක්ෂ මුකේ ප්‍රථම ධානයේ ද්විතීයික ධානයට සම්බන්ධ කරලා කොහොමද කියන්නේ කියන්නේ අපිට උන්ෂාරි ඉලියක් ලබා ගන්න පුළුවන් නම් මේ කල්යාණ මිත්‍රණින් කියනින්ද මම මේ ප්‍රශ්නේ මුකන්නේ අනේ සමායන කෝකුලි මහත්මයා මණ්ඩල සමාන සම්ප්‍රදායක් සම්මේ කළාට දැන් ඔබතුමාට පේනවනේ ප්‍රශ්නේ සහ ඒ ගැඹුර එනිසා අපිට පොඩි ආලෝකයක් ලබා දෙන්න හිතන්න පුළුවන් අපිට මේ කොහොමද අපනිහිත විමුක්ෂයට ප්‍රථම ධානයේ ද්විතීයික ධානයට සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා කියන්න
ඔව් ඒකේ මම දකින්නේ දැන් ආර්ය මාර්ගයේ තියෙන ධානවලට එන්න නම් අනිවාර්යෙන් සම්මාදිට්ඨිය ඇති කරගත යුතුමයි. මේ මෙතනත් ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක. මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්තම් පටිච්චසමුප්පාදේ ගැන ඒ දකින්න දැක්ම. ඒක නැතුවත් සමාධි ධාන වඩන්න පුළුවන්. ඒතෙන්දී මේ ඔය ශූන්‍යතා එක වරද්ද ගන්නවා කියනකට වඩා පටලවා ගන්න ගතිය අධ්‍යක්ීම් තුලින් එනවා. ඒකට එක හේතුවක් තමයි අපේ ධාන වඩපු අය ඉන්නවනම් මේ අධ්‍යක්ීම් නැති මේ විශේෂයෙන් අරූපාවචර ධානවලදී තියනවා දැන් ආකාස සංඥායතනින් පස්සේ යන ආකින් සංඥායතනෙ. අපේ චිත්තන එතනින් එහාට ටික කොම එහෙමයි ඒ වයිදී අර නත්තිකින්චි කිසිවක් නැත කියන එක මෙනෙහි කිරීම තුළින් අපි දකිනවා ශූන්‍යතාවය. ඒක ඇත්තටම අත්දකින්න පුළුවන් දෙයක්. එතකොට ඔය ගැටලුව තවත් ගැඹුරට එනවා. මේ කියන්නේ අර හේතෝ විමුක්තිද. එතකොට ඒ නිසාම හිතන්න පුළුවන් ඒ කාලේ ගොඩක් අය රහත් වුණා කියලා නැවතිලා හිටිය තැන් මේවා. විශේෂයෙන් මරත් මතක් කළේ ආලාර කාලාම එහෙම ඉඳන් හිටියේ ඒක තමයි කෙලවර. ඉතින් ඊවයිදී ඇත්තටම ඒගොල්ලෝ විතරක් නෙමෙයි අපිත් ඔතෙන්ට අහුවෙන්න පුළුවන්. හේතුව තමයි ඒ සිත සමාධි කරගෙන සමහර විට නොදැනුවත්වම ඒ ධාන මට්ටම් වලට වැදෙනවා මේ ගොඩක් වෙලා ඉන්නකොට නැත්තම් කමගේ සමාධිය දිනු වෙනකොට ඒ නිසා තමයි මේ ධහම මෙන්න මේ වගේ දේවල් කියලා තියෙනවනේ කියන එක පොට්ට ඇත්තක හරි ඔළුවේ තියෙන එක දැනට සමහර විට හරියට මොකද්ද කියලා මේක නොතේරෙන්න පුළුවන් අර ඒ වගේ තත්යකට පත් උනත් ආපහු එතනින් හිර නොවි තව එහාට යන්න මේ දෙයක් තියෙනවනේ කියන පැත්ත තේරුම් ගන්න උදව් වෙන්නේ. එතකොට මේ ආර්ය මාර්ගයේ ධ්‍යාන මම ආයේ මතක් කරනවා සාමාන්‍යයෙන් අපි හිත එකඟ කරගෙන ගිහිල්ලා එන ධ්‍යාන ඊ අතර පැහැදිලි වෙනසක් තියෙනවා කියන එකත් පොඩ්ඩක් ඔළුවේ තියාගත්තොත් හොඳයි. ඉතින් මම දවසට දෙනවා නම් මම මේක ආයේ තව පොඩ්ඩක් අපි දැන් වචන ගොඩක් කතා කර ඉන්නවට වඩා මේකේ ප්‍රායෝගික පැත්තට යන්න මේ අනිමිත්ත එකේ තව මම පොඩි විනාඩි දෙක තුනක් කරන් පොඩි විස්තර කරන්න ඒකත් අපිට අදහස් ගන්න පුළුවන්. මොකද මේ අනිමිත්ත කියන එකේ දැන් දලවබෝධයක් නෙවෙයි නිමිති නැති ස්වභාවය අනිමිත්ත. ඒකට මේ නිමිත්ත කියන එක තව ටිකක් අපි තේරුම් ගත්තොත් හොඳයි. මොකද මේ නිමිති සකස් වෙන ගතිය දුරු කිරීම තුළින් අනිමිත්ත පැත්තකට යන්න වෙන්නේ. එහෙනම් තමයි නිමිත්ත කියන එක ටිකක් අඳුරගත්තොත් අපිට ඒක පහසුවක් නැත්නම් මේ මාර්ගයේ වටහා ගැනීමට උදව්වක් වෙන්න පුළුවන් කියලා හිතන හින්දා මම තව පොඩි දෙයක් මතක් කරන්නම්. දැන් අපේ නිමිත්තක් සකස් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර පැහැදිලිව තියනානේ ඇහෙන් රූප දැකලා නිමිති සකස් වෙනවා. ගණෙන් සද්දාලා නිමිති සකස් වෙනවා. ඒක තමයි සාමාන්‍ය කෙනාගේ தත්ත්වය කියලා. ඒකට අපි ඔය නිමිත්තක් සකස් කරපු ගමන් සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක ඒ ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් දැකලා එළියේ දෙයකට සම්බන්ධ කරපු ගමන් අන්න නිමිත්තක් තියෙනවා. කණෙන් අහලා බාහිර දෙයකට සම්බන්ධ කරපු ගමන් නිමිත්තක් තියෙනවා. එහෙම සම්බන්ධ නොකළොත් ඕක ඉතින් අපේ අර මතක හිටින ගතියකට එන්නේ නැහැ. ඒක මම උපමාවක් පෙන්නන්නේ අපි අර දැන් සීනියක් දැක්ක එක අපිට ඉතින් මතක හිටින්නේ නැහැ. මොකද ඒක අපි බාහිර දෙයකට ඒ සම්බන්ධ කරලා බලරගන්නේ නැහැ. අවදී වුණහම එළියෙන් හොයන්න යන්නේ නැහැ මේක කෝකෝ කියලා. මොකද සීනියක් බව දැනගත්ත ගමන් බවට පත් වීම තුළ සිද්ධ වෙන කරුණක් තමයි අපි දැන් ආයතනයක් පාවිච්චි කරනකොට ඇහෙන දෙකලා හරි කණෙන් අහලා හරි මම අර කණෙන් අහන එක තමයි ගොඩක් තේරුම් ගන්න පහසු ඉඳගන්නේ ඕන ආයතනයකට මේක පොදුයි. දැන් අපි කණෙන් ශබ්දයක් අහලා මේ ශබ්දය ආවේ මේ රූපෙන් කියලා රූපයක් ඔකට සම්බන්ධ කරනවා. ඒක එතකොට අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන රූපයක් පිළිගෙද. දැන් කාර් එකක ශබ්දයක් ඇහෙනකොට අන්න කාර් එකක් කියලා කාර් එකට එළියේ තියෙන කාර් එකට උඩ සම්බන්ධ කරලා ඉවරයි. එතකොට ඔන්නඔක කිරීම තුළ අපි නොදැනුවත්වම වෙන සිද්ධි ටිකක් තියෙනවා. එකක් තමයි මේ කණෙන් ආපු සංඥාව මත තමයි දැන් මේ නිමිත්ත හැදුනේ. නිමිත්ත හැදුනහම අපිට ඕක ආයත් දකින්න පුළුවන් කණෙන් විතරක් නෙවෙයි කියන ගතියකට එනවා. ඒ කියන්නේ ඒ සද්දේ ඇහිලා දැනගත්තු කාර් එක අපිට ඕන ඇහෙන් දකින්න පුළුවන්. ඔන්න අපි අල්ලලා බලන්න පුළුවන්. ඒ කියන්නේ වෙන ආයතන වලින් අත්දකින්න පුළුවන් මට්ටමකට පත්කරන ස්වභාවයක් තියෙනවා. ඒතර මේ නිමිත්ත කියන එකේ තියෙනවා මේ ආයතන හයෙන්ම අත්දැකීමේ හැකියාවක්. අපි තමයි අර ආයතන හය ගැට ගැහුවා කියන්නේ. දැන් නිමිත්තකට පත් වෙන්න කලින් තියෙන්නේ අපිට එක ආයතනකින් ආපු සංඥාවක් විතරයි. දැන් සද්ද සංඥාව කියලා උදාහරණයක් ගත්තොත් සද්ද සංඥාව ආයේ අත්දකින්නවා නම් අපි හිතමු මොනිකමට පුළුවන් කියලා. පුළුවන් නම් පුළුවන් කණෙන් විතරමයි. ඇහෙන් අත්දැකීම හැකියාවක් නැහැ. නාසයෙන් අත්දැකීම හැකියාවක් නැහැ. අන්න එතකොට තේරුම් ගන්න ඒක අර ඉතුරු කරගන්න නිමිති බවට පත් වෙලා නැහැ කියන එක. ඒකට නිමිත්තක් හැදුනද කියලා අඳුරගන්න තව විදිහක් තමයි. ඒක වෙන ඕන ආයතනකින් මේක අපිට සිහිපත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි දැන් මම අර නෙළුම් මඩ කියනකොට මොකද්ද ස්වභාවයක් දැන් සිහි වුණේ. නිමිත්ත දැන් මේ අහන සද්දකින් මේක මතු කරගන්න පුළුවන්. නැත්තම් අපිට සුවඳක් ආවොත් තියෝක මතු කරගන්න. නැත්තම් මේ නෙළුම් පෙත්තක් අත ගෑම තුල අපිට අර ඔක්කොම තියෙන ඒ නිමිත්ත ගන්න පුළුවන්. අනවම ලක්ෂණයක් තියෙනවා මේ නිමිති කියන එකේ. එතකොට තමන්ට නිකන් අර දලා අදහසක් ගන්න පුළුවන්. ඇහෙන් දැකලා නිමිත්තක් හැදුවද කණෙන් අහලා නිමිත්තක් හැදුවද කියන එක මං හිතනවා මේ පැත්තේ ඒකත් මේ ප්‍රායෝගික මාර්ගයක් වැඩනකොට උපකාරයක් වෙයි කියලා. සමාවෙන්න ඕන මං වැඩි ඉන්නලා ගත්තනම් තෙරුවන් සරණයි.
සාදු නැහැ ප්‍රොෆෙසර් කෝස්ගේ බොහොම වැදගත් දෙයක් තමයි එන්න ඕනේ. අපි මාර්ගයකට එන්න ඕනේ මේ කතා කරන හැම දෙයක් තුළම නේද? ප්‍රතිපදාවක් නැති තැන දේශනාවකින් වැඩක් නැහැ කියලා මට මතකයි. මම ඉබේද සුදසසන්වාසේ දේශනාවක් කියනවා. ඉතින් ඒ නිසා ප්‍රතිපදාවකට යොමු කරන එකමයි හොඳ. ඒ වගේම ඔබතුමා බොහොම හොඳින් අපිට මේ කාරණා පැහැදිලි කරනකොට පේනවා මේ සම්මාදිටියක් නිසි ආකාර සම්මාදිටියක් ඇතිවීම තුළින්මයි මේ විමුක්ති මොකෝද යන්න පුළුවන්. එහෙමනම් ඒ තුලින් යන ධ්‍යානයන් ගැන තමයි මේ කියන්නේ කියන කාරණාවත් නැවතත් ඔබතුමාට මතක කරා. ඒකත් බොහොම වටිනවා. ඉතින් මට හිතෙනවා දැන් අපිට ආලෝකයක් ලැබෙනවා කියලා මේ තෝරාගත් යොමු ගැන කතා කරන්න. ඉතින් දැන් තමයි අපි අනිත් channel එකෙන් තුන්දස් යොමු තව මෙතනින් නැත්නම් මේ කාරණාවන් ගැන කියන්නේ මේ දැන් ඉන්න තැන පිළිබඳව යම් සදාසත් දිනවා ඉදපත් කරන්න. සාකච්ඡා විවෘත කළ කිව්ව නම් කියන්නේ නේද?
ඔව් අපි සාකච්ඡා විවෘත කරමු කල්‍යාණ මිත්‍රෙන්ට. අද සාකච්ඡා කරපු කොටස සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවසානයේදී අපි මේ විමුක්ෂ මුඛය වගේම ධ්‍යානයන් සම්බන්ධව කතා කරා. සමහරට සුතමේ ඥානයේ පමණක් වෙන්න පුළුවන්, සමහරට අත්දැකීම් වලින් වෙන්න පුළුවන්. කොහොම නමුත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා කඩන මිත්‍රෙන් එකතු වෙන්න කියලා අදහස් බෙදා ගන්න අපි දහම් දැනුම බෙදා ගමු සිරුවන් සර්ණයි මම හිතනවා බ්‍රුණෝ මහත්මයාගේ නම කියන්න වෙනවා මට මොකද මම දන්න තරමින් ඔබතුමාට මේ ධ්‍යාන සම්බන්ධයෙන් යම් කිසි දෙයක් කියන්න අවස්ථාව තියෙනවා බ්‍රුණෝ මහත්මයා සිරුවන් සර්ණයි සන්නේ බ්‍රහ්ම මහත්මයා බොහොම පිං මාස්ටර්නේ හොඳ ධර්ම කොටසක් අපිට විවෘත කරා. එතෙන්දී අත්‍යවම ඔබතුමා කිව්වේ අර මේ නිමිත්ත කියලා කියන්නේ සංඥා මට්ටමින් තියෙන නමුත් සංඥා කියන එක මේ උපාදාන ස්කන්ධයක් කරගන්න නැති එක කියලා හිතන බ්‍රහ්ම මහත්මයා ඒකද සඳහන් කරේ?
ඒක තමයි දැනට මම අදහස්
කළේ. ඔව් ඒකත් එක්කම මට මතක් වෙච්ච දෙයක් තමයි දැන් අපි මෙතන විමුක්ෂ මුඛ කිව්වහම දැන් අපි මාර්ගසිත් ගැන කතා කරා. එතකොට ඇත්තනම මේ මෙතන විමෝක්ෂ අපනිහිත චේතෝ විමුක්තිය කියන එක එහෙමනම් මේ ධර්ම මාර්ගයේ හතර පාරක් නැත අපි හිතමු මේ චේතෝ විමුක්ති කියන එක මේ අපි ගන්නවානේ දැන් අපනිහිත ශුන්‍යත අනිමිත්ත කියන තුන ඒ මාර්ග ඵලයන් වලදී ඇති වෙනවා කියන එක මේ අවසාන ප්‍රතිපදයේ හිටියද මේ රහත්ත්වයට පත් වෙද්දී වෙන දෙයක් පමණක් නෙවෙයි නමුත් ඒ කරා යන ගමනේ අතරමඟදී මාර්ග ඵල ලැබීමත් සමග සිද්ධ වෙන එකෙක් අවස්ථාවානුකූලව සිද්ධ වෙන දෙයක් කියන එකත් මම හිතන්නේ බ්‍රෝණ මහත්මයා කියපු දෙයමුත් තව ටිකක් පැහැදිලි වුණා. ඒ ගැන පොඩ්ඩක් ඇත්තටම මම කැමතියි කොග්ගගේ මහත්මයාගෙන් අදහසක් ගන්න. මටත් හිතුනේ මේ විදිහටයි කොහොමද කොග්ගගේ මහත්මයා ඔබතුමා අදහස් ගන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න දෙවස්.
තෙරුවන් සරණයි. මතුමා අන්තිමට කිව්වේ මාර්ග සිත් ඵල සිත් ගැන නම් මම එච්චර කතා කරන්න කැමති නෑ මොකද ඔක මට දැනට මගේ වෙන අදහසක් තියෙන හින්දා මම ඒ වුණාට අර සංඥාවක් විතරක්ද මොකක්ද කියන එක අපි ආයේ මේ මම පොඩි ප්‍රායෝගික පැත්තෙන් ටිකක් කතා කරන්නම් මේ අර නිමිත්තේ තියෙන ලක්ෂණ වලින් මේ ජාති තුන නිමිත්ත අපනිත ශුන්‍යත කියන පැත්තක් දැකීමේ හැකියාව මොකක්ද කියන එක මේ දර්වත්තනාත්මයත් අර පොඩ්ඩක් මතු කරපු හින්දා දැන් ඒක මොන විදිහට වර්ග කළත් අපිට මෙන්න මේ විදිහේ දැක්මක් ඇති කරගන්න පුළුවන් මෙන්න මේ නිමිත්ත කියන එක එතන අනිත්‍ය පැත්ත මොකද්ද දුක්ඛ පැත්ත මොකද්ද ශුන්‍යත පැත්ත මොකද්ද කියලා දල අදහසක් මේක මගේ අදහසක් විතරයි මේ මම දකින්නේ මේකේ නිමිත්ත කියන එක මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති මොකද්ද මේ කියලා ඇහෙන්න කලින් නිමිති ඉතුරු කරනවා කණෙන් අහලා නිමිති ඉතුරු කරනවා කියන ඒක ආයතන ආයතන දාලා බලන්න පුළුවන් නිමිත්තක් ඉතුරු වුණාද නැද්ද කියලා තමයි ඒක ඒ නිමිත්තේ ලක්ෂණයක් බලන හැටි මම කිව්වා අතන ආයතන හැම ගැට ගැහිලා තියෙනවා එතකොට ඒ මට්ටමට આવොත් මුලා වෙලා ඉවරයි කියන එක අපිට පිළිගන්න වෙනවා වේලායතන ගැට ගැසීම සිද්ධ වුණ නිසා ඒ මුලා වුණ එකේ තියෙන ඒ මුලාවෙන් මිදෙන්න ක්‍රම තුනක් තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මම දකින්නේ එතකොට ඒකේ අනිත්‍යෙන් කොහමද මොකක්ද මිදෙන මුලාව එතන තනමන් දැන් අර අනිත්‍ය සංඥාව මම පෙන්නුවානේ අර ලෝකෝත්තර දර්ශනයේ අනිත්‍ය සංඥාව දකින්නේ මෙහෙමයි කියන්නේ ඔය තියෙන දේ වෙනස් වෙන කතාවට වඩා ඉතිරෝපං ඉතිරෝපස්ස සංදේ ඉතිරෝපස්ස සත්තංගමෝ කියන පැත්තෙන් වැඩෙන අනිත්‍ය සංඥාව. එතකොට දැන් මේ නිමිත්ත අපි සිහි කරන්නේ එළිය දෙයකට සම්බන්ධ කරලමයි. මුලා වුණ මනස. දැන් අනිත්‍ය වැඩිමෙන් ඕක කඩෙන්න ඕන. අයි මුලාව කඩෙන්න ඕන. එතකොට දැන් එතන අපි මුලා වුණා නම් තේරුම් ගන්න එක නිත්‍ය සංඥාවකින් අරගෙන තමයි සම්බන්ධ කරලා තින්නේ. ඒ කියන්නේ මොහොතකට හරි පවතින දෙයකට තමයි අපි මේක මේ හිතට පේන ස්වභාවය සම්බන්ධ කිරීමක් කරලා තියෙන්නේ. එතකොට මේ දැන් හිතට පේන මට්ටම අවශ්‍ය නම් ඒ සංඥාව කියලා ගන්න පුළුවන් මම දන්නේ මේ වචනේ තේරුම ඒකද කියලා කොහොම හරි ඒ ස්වභාවය අපි මොනවායින් හරි හැදිච්ච දෙයකට සම්බන්ධ කරලා තියෙනවා අපි උදාහරණයක් විදිහට මොනවායින් හරි හැදිච්ච දැන් සතර මහා ධාතුන් හැදිච්ච හරි රූප කලාප වලින් හැදිච්ච හරි මොනවායින් හරි අල්ලන්න පුළුවන් වගේ ගතියකට මොනවාදෝ රූපය කියන මට්ටමකට මේක සම්බන්ධ කරලා තියෙනවා දැන් හිතට පේන ස්වභාවය රූපයක් නෙවෙයි කියලා පැහැදිලිනේ හිතට අරමුණ වෙන ගතිය. එතකොට ඒක අර රූපයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක තමයි මේ මුලාවේ ස්වභාවය. එතකොට මේ නාම රූප ගැට ගන්නවා කියලා සඳහන් වෙනවා. මේ සම්බන්ධ කිරීම කැඩෙන්න ඕන අනිච්ච සංඥාව තුල. එතකොට මේ දැනගත්ත දේ මේ පේනදී එළියේ තියෙනවා කියන එක මුලාව කියවනේ. එතකොට එළියේ මොහතකටවත් මේක පිළිගන්න බැරි කම. ඒ කියන්නේ පිළිගන්නවා කියන්නේ නිත්‍ය ප්‍රතිස්ථාවක් ලබනවා. නිත්‍ය ස්වභාවයට පත් වෙනවා. එතකොට මොහතකටවත් නිත්‍ය කරන්න බැරි කම තමයි අනිත්‍ය. විදියට මම තේරුම ගන්න අපි කියන වචනේ තේරුම ගත්තොත් නිත්‍ය කිරීමේ බැරි අර්ථෙන් අනිත්‍ය. ඒකට නිත්‍ය කිරීම බැරි කියන අනිත්‍ය එක ගැඹුරින් ගන්නකොට ඒකට එළියේ මොහොතකටවත් මේක පිහිටවන්න බෑ කියන මට්ටම. එතකොට මෙන්න මේක බලබලා ගියොත් නිකන් දලා දහසක් ගන්න පුළුවන්. අපි රූප කියන ඒවා මොකක්වත් මොකකටවත් පිහිටීමක් වෙන්න විදිහක් නෑ. මොකද අනිත්‍ය සංඥාවෙන් ඒක කඩනවා. නිත්‍ය විදිහට මොකකටවත් මේක ගන්න විදිහක් නෑම ඇයි අනිත්‍ය. ඒ රූපේ අනිත්‍ය සංඥාව වැඩිම තුල නොවේ. දැන් මේ නිමිත්ත අර අපේ මුලාවට එකට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඒකට බාහිර ස්වභාවයකට දාන්න බැරි වෙනකොට. එතන බාහිර කියනකොට තේරුම් ගන්න මේ එළියේ තියෙන ඒවා විතර නෙමෙයි තමන්ගේ අජත්ත කය කියන එකත් දැන් ඊටට සාපේක්ෂව බාහිරයි. අපි අප හරි කකුල හරි කියන එක නම් නිමිත්තාවේ අපි යෝක සතර මහා ධාතු නැත්නම් දේමස්නාර රට වලින් හැදිච්ච රූපමය ගතියකට මේ හිතේ හදුන එක දානවා සම්බන්ධ කරනවා. ඒත් අන්නේ එකක් එහෙමවත් නිත්‍ය කරන්න බැරි මට්ටමක් දක්වා මේක දිනු කරන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව තුලින්. ඒ මට්ටමකට දිනු වුණත් කිසිම නිමිත්තක් පිළිගන්නේ නැහැ. කියන්නේ මේ ලෝකයට අයිති කියන අච්චත්තය බහිච්ච වේවා කියන කිසිම දෙයක් ප්‍රතිස්ථාවක් ලබන්නේ නැහැ. තීතීමක් ලබන්නේ නැහැ. අන්න ඒකෙන් එන ශූන්‍යතාවයක් තියෙනවා. ඒක තමයි මම දකින්නේ මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන මට්ටම. ඒකට එන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම තුළ. ඊළඟට අපි ආවොත් අර දුක පැත්තෙන් ප්‍රගුණ කිරීම වෙන්නේ ඒක ලොකු අවබෝධයක් තුලින් යන්න ඕන. දැන් අපි දැන් බාහිර දෙයක් පැනෙවුවා කියන එකම දුක බව දකින්නවා. එකට තමයි අර බුදුහාමුදුරුවෝ පෙන්නපු සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකේ ඉඳන් අපිට ගන්න වෙනවා. මොකද අපිට තේින්නේ එළිය දෙයක් තියෙනවා කියපු කලියට ඕක දුකයි කියලා. හැබැයි අපි දැක්කොත් තන රූප උපාදානස්කන්ධයක් නේ තියෙන්නේ. රූපයක් උපාදාන කරලා. ඒක දකින්න අපේ මනස දියුණු නෑ. ඒ හින්දා තමයි මම අර සාමාන්‍යයෙන් මම නිතර ගන්න උපමාව වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක. මානසිකත්වයෙන් බැලුවොත් වතුරේ බල්ලෙක් ඉන්නේ කියේ මොකද්ද තියෙන දුක? ඒක නෙවෙයි බල්ලා හිතුනේ. හැබැයි අපිට තේරෙනවා අපිට මේ උපමාවට සාපේක්ෂව අපිට ප්‍රඥාව තියෙනවා මේ මුලාවෙන් හදපු බල්ලෙක්. වතුරේ කවදාවත් බල්ලෙක් ඉන්න බෑ. මුගේ මෝඩකමට. එතකොට මුගේ මෝඩකමට බල්ලෙක්ව හදලා උපාදාන කරලා නැ රූපයක් උපාදාන කරලා. ඒ උපාදාන කිරීම තියෙන බව පිළිගැනීම. ප්‍රතිස්ථාව දීම මතම මේ හිතේ හදපු එක බාහිරයකට සම්බන්ධ කිරීම තුලම එතන හටගෙන ඉවරයි. ඒ කියන්නේ සියුම් විදිහට එතන බලන්න ඕනේ. ඒකට එතන රූප උපාදානස්කන්ධයක් ඇති වෙනවා. අපිට බල්ලන රූප උපාදාන කරලා ඉන්නවා කියලා හිතුවට අපිත් ඇහෙන් දැකලා එළියේ රූපයක් තියෙනවා. අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඉතින් ওই රූපේ තිබුණා වේ කියන මට්ටමින් අපි බේරෙන්න හදනවා. නමුත් හිතේ හදපු මේ නිමිති නැත්නම් සංඥා ස්වභාවය රූපයකට ගැට ගහලා ඉවරයි. එළිය දෙයක් තියෙනවා කියනකොට එතකොට අර නිත්‍ය සංඥාවට අහු වෙලා ඉවරයි. අනිත්‍ය සංඥාව වැඩිලේ නැත්නම් අනිත්‍ය සංඥාව වැඩිවෙත් පේනවා මහතකටවත් එහෙම පිටන්න බෑ. එහෙම නැත්නම් මේක පටිච්ච සම්පන්න ස්වභාවය මේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියන ධර්මතාවය දැක්කොත් එතකොට ඕක නොදැක්කොත් වෙන්නේ අපි එළියේ රූපේ බාර ගන්නවා. බල්ල වතුරේ බල්ල බාරගත්තා වගේ අපි එළියේ පුටුව බාර ගන්නවා. ඒක රූපේ බැසගෙන ඉවරයි. ඒ රූපේ උපාදාන කරලා ඉවරයි. ඕකටම තමයි බුදුහාමුදුරුවෝ කෙටියෙන් සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වේ. හැබැයි මේ දුක දකින්න නම් මේ ධර්ම අහලා ගන්න නුවණ එන්නම වෙනවා. මොකද සාමාන්‍ය ලෝකයාට දකින්න පුළුවන් නැත්නම් නෙවෙයි ඕක. ධර්මයක් අහලා තේරුම්ගෙන ඒක භාවිතා කිරීම තුළම එන්න ඕන එක. රූපයක් පිළිティーමම දුකයි. ඒ රූපේ අපි දැඩිව බාර ගැනීමම දුකයි. ඔක කොහොමමයි කියලා ගැනීමම දුකයි. හැබැයි ওই නුවණින් බලන කෙනාට පේනවා නිමිත්තක් පිළිතන මොහොතේ මේ දුකක් මේ හටගත්තේ. මේ දුකක් මේ හටගත්තේ. මේ දුකක් මේ හටගත්තේ. අන දුක්ඛ සංඥාවෙන් වැඩෙනවා දැන්. දුක විඳින්න අපි කැමති නැති හින්දා ඒක අතහැරෙනවා. දැන් දුක්ඛ සංඥාව මෙනෙහි කිරීම තුළ ඔය රූප ලෝකයෙන් මිදෙන්න පුළුවන්. ඒක බාහිරයේ වගේම ශරීරයටත් ඒක පොදි නිසා ඒ ශරීර රූපෙ දුක බාහිර රූපෙ දුක. ඒ මේ රූප උපාදානය. පංච උපාදාන ස්කන්ධ. අන්න ඒ පැත්තෙන් ඒ දුක පැත්තෙන් මෙනෙහි කරන කෙනෙකුට ඒවා හට නොගන්න තත්යකටපත් වෙන්න පුළුවන්. ඒකෙන් තමයි අර මේ තියනවයි කියන එකකවත් කිසිම සතුටු වෙන්න ගතියක් නැහැ නේ. මොකද මේක පිළිටවන්නවත් බැහැ. වෙනදම මේකෙන් සුඛයක් ආස්වාදයක් විඳකට අර වතුරට එදෙන බල්ලා වගේ මුලාවකින් මේක විඳලා තියෙන්නේ. මොහතකටවත් පිළිටවන්න බැරි මේ දුක් දෙයක් මේ සතයි කියලා හරෝගෙන තියෙන්නේ. අර විපල්ලාසයට අහු වෙලා තියෙන්නේ. දුක්නේ සුඛය. ඒකට දුක්ඛ පැත්තෙන් අහමම ඒක රූප වේවා, අය පංච ප්‍රධානස්කන්ධ ඕන එකක් වේවා. ඒකට අහු වුණා නම් දුකයි. ඒක බාරගත්තා නම්, ඒක බැසගත්තා නම් දුකයි. ඒක තමයි උපාදානෙ කියන්නේ කියන එක. අර සාමාන්‍ය අපි හිතන මේක මම දැඩිව ගත්තා ඒක හරි ගැටුණා හරි කියන මට්ටමට එහා ගිය මේක පිටු වීම තුලම මේ උපාදානෙ වෙලා නේ. මේක දැසගෙන ඉවරනේ. අජෝසයිතිත්‍ති කියන වචනේ කියදෙන තමා ඒ ගැන දැන් විතක්ක વિચાર කරන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා අභිවද්දති. එතකොට අන්න ඒ මට්ටමට ඊමම මේක නිදුක කියලා බුදුහාමුදුරු කියන්නේ. එහෙනම් ඔක දුකයි. ඒක අතාරින්නවා. මේක දුකයි. මේක අතාරින්නවා නැ කියලා ඒ රූප ලෝකෙන්න එතකොට ශුන්‍යතාවයක් කරා යනවා. ඒක තමයි මම දකින්නේ මේ අප්පනිහිත දුක මෙනෙහි කිරීම තුළින් ශුන්‍යතාවයකට යන්න පුළුවන්. ඉස්සෙල්ලා පෙන්වන්නේ අර සමුදයයි ඒ සමුදය නැත්තම් ඕක පිළිගන්නේ නැහැ කියන පැත්තෙන් ශුන්‍යතාවයකට යන්න. තුන්වෙනි එක හරිම ගැඹුරුයි. මොකද මේකේක වචන වලින් විස්තර කිරීමේදී එකක අර්ථයනවා. දැන් මම ආයෙ මතක් කරනවා මේක මගේ අදහස. ධම්ම කියන එක. දැන් ඒ ධම්ම කියන එක ගත්තේ නම් අනත්ත සංඥාව සබ්බේ ධම්මා අනත්තාති යන තැන තමයි අපිට ඔකෙන් සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක් මේ ඇත්ත සත්‍ය. එතකොට තමයි අර මොඩකමට හදාගත්තු එක කලකිරිලා අසාරින්න යතනින් බින්ද තියදු. එතකොට මේ සබ්බේ ධම්මා කියනකොට මෙන්න මෙතෙන්දී හම්බට පැහැදිලි වෙයි. මේ නිමිත්ත කියන්නේ ධම්ම ස්වභාවයක් විතරයි. ඒ මනසට ආරමුණේ ගතියක් විතරයි මේ නිමිත්ත කියන්නේ. මේක මේ බාහිරයට සම්බන්ධ කරලා අපිට නිකන් තියාගන්න උපාදාන කරන්න පුළුවන් මට්ටමක ස්වභාවයක් නෙවෙයි. අනතන තමයි මම මේ ගැඹුරින් අනත්ත ගතිය දකින්නේ. මොකද එළියේ කියනවන මොහොතකට හරි පවත්වන්න පුළුවන් නම් තමයි අපිට පාලනයක් තියෙන්නේ. ආත්ම ස්වභාවයක් දාගන්න පුළුවන්. ඔන්න ඔය ආත්ම සංඥාව කැඩෙනවා. ඒක අන්න ඒකත්ෙන් මෙනෙහි කරන කෙනාටත් මේ නිමිති නැත්නම් මේ සංඥා හිතට අරමුණේ ධම්ම කියන මට්ටම හිතෙන් හදපු දෙයක් විතරයි මේ ධම්ම කියන එක මනෝමය දෙයක්. මනසේම නිර්වාණයක් විතරයි. මේක කිසිම රූප කතියකට කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් අර ආත්ම ස්වභාවය පිළිගන්න විදිහක් නැහැ ඔතන. අනේකත්ෙන් අනාත්මකත්ෙන් මෙනෙහි කරගෙන ගිහිනුත් අර ඒ සම්බන්ධ කරන දේවල් වලින් මිදෙන්න පුළුවන්. ඒ මිදුන දවසට අනිත් පැත්තට තියෙන්නේ නිමිති ඉතුරු වෙන්නේ නැහැ. මොකද මම අර මුලින් පටන් ගන්නකොට කිවි කීනයක් දැක්ක බව දැනගත්තා නම් ඕක ඉතුරු වෙන්නේ නැහැ. ඕනනම් දවසක් දෙකක් මතක තියෙයි ඊට පස්සේ මතකත් නැහැ කීනයක් දැක්කද කියන එක. අපි බැරි වෙලාවත් ආශ්‍රයයකට සම්බන්ධ කළොත් තමයි ඕක නිමිති විදිහට අර කවදා හරි සිහින මට්ටමකට එන්නේ. ඔන්න ඔය විදිහට තමයි මම මේකේ අර ප්‍රායෝගික පැත්තක් දකින්නේ මේ නිමිති වලින් ලෝකයක් හදනවා. ඔන්න ඔය ලෝකයේ නොහදන මට්ටම තමයි මේ විමුක්තිය කියන්නේ. ලෝකයේ හදන එකෙන් මිදෙනවා. ඒ මිදීම එන්න ක්‍රම තුනක් තමයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම, දුක්ඛ වශයෙන් මෙනෙහි කිරීම, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. හැබැයි ඕක හැමෝටම ඔය තුනම ප්‍රකට වෙන්නේ නැහැ. එක එක්කෙනාට මේ කියපු තුනෙන් එකක් තමයි මේ ප්‍රබලව වැටහෙන්නේ. අහත මේකෙන් තමයි මට අහුවෙන්නේ. මේකෙන් මට වඩන්න දේසි. අන්න එහෙම ගතියක් තියෙනවා. ඒ නිසා තමයි ඒ ඕන එකකින් මේ මුක්තියට යන්න පුළුවන්. හැබැයි ඒක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක එක්කෙනාට තේරුම් යන මට්ටම වෙනස් මේ ජාති තුනෙන්. හැබැයි ඒ තුනෙන්ම මේ අර විමුක්තියක් කරා යන්න පුළුවන් කියන දේ. හරි, තේරුම් සරණයි.
තේරුම් සරණයි. බොහොම තින්ක ඔබගේ මහත්මයා, දිලුක් මහත්මයා ඔබට අවස්ථාව තියෙනවා. මේක තේන්න.
දැන්වත් මෙන්න දැන් වෙන කල්ලාන මිත්‍යෙක් කාරය අද අපි අදහස් තියනවා නම් අහමු මේ පොඩි දෙයක් කියන්න ඕනේ කමක් නැහැ මේ
කමක්
නැහැ
ඔබතුමා කියන්න කතා කරන්නේ මම හිතන්නේ අපේ කාල වේලාවත් ඉක්ම ගින් තියෙන්න මම හිතන්නේ අවසාන වශයෙන් දිරුක් මහත්මයා ඔබතුමාට යොමු වෙන්නම් ඊට පස්සේ අපු හොඳයි
මම පොඩි දෙයක් කියන්න ඕනේ දරුවත් මහත්මයා මේ අපිට දැන් අතර මේ ප්‍රශ්නේ මම ඇහුවෙම අපිට දැන් තථාගතයන් වහන්සේ අදී මේ ප්‍රදේශය වුණේ මේ කයයි මේ හිතයි දිහා බලන්න කියන එකයි කිව්වේ අපිට. ඒ හේතුව තමයි දැන් ඔය දැන් අපිට දැන් කොග්ගලගේ මාත්‍යා බොහොම දක්නට විස්තරනේ ඔක්කොම ටික පංචපත්. දැන් ඔය ඔක මගින් තරව පිටන එකක් නැහැ නේ. ඉතින් ඔක බලනවා නම් මෙතනින්ම තමයි බලන්න තියෙන්නේ. ඉතින් ඒක ඒ තුලින් කියන්නේ මට ඕනකම තිබෙනේ මම තෝ මේ අපි අර ඒකේ නාව ට්‍රැක් එකකින් පයින් ගතියක් එනවා ඔය මේ ගොඩක් සමහර මේ ඒක ගැන කතා කරන කීයක ඒක ගැන අදහසක් කියන්නේ මට ඕනෝනේ මට හිතෙන එක අදහස ලැබෙයි කියලා. මොකද අපි සංකල්ප වශයෙන් රූප වේදනා කියන ඒවා වෙන වෙනම අරන් බලන්න ගියාට ඒවට අර ලොක්නස් මොන්ස්ටර් වගේ වැඩක් වෙන්නේ. ඒවා හොයන්න අම්දින්න මන්නම් බෑ කියලා. මන් දන්නේ මොකෙන් තියනද නම් ඉතින් හොඳයි. එහෙමනම් බෑ. මේක මගෙන් තොරව බලන්න පුළුවන් කමක් නැහැ කියලා තියෙනවා කියලා මන්නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකයි මට කියන්න ඕනේ. තිරුවන් සරණයි.
හොඳයි, තේරුවන් සරණයි. යෝ හොඳයි, අදත් මම හිතන්නේ අපි පැය දෙකකට ආසන්න කාලයක් පුරාම මේ ධම්ම සාකච්ඡාව කෙළුණා. මම නිමා වෙන්න කලින් දලුවත් මහත්මයාට කෙටින් යොමු වෙලා ඊට පස්සේ අපි වැඩසටහන නිමා කරමු. දලුවත් මහත්මයා
තේරුවන් සරණයි. මොම් පින්ජාත් මහත්මයා හොඳයි, අදත් ආකාරයෙන් සාකච්ඡා සිදු වුණා. අපි අද සූදානම් වෙන්නේ තියෙන්නේ නැහැ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ නොවේ කියලා අවසන් මොහොතේ දැනගත්තේ. ඉතින් අපි ඉතින් පෙර බොහෝ සූදානම්ක් නැතුව මේ වෙලාවට එන්න අදහසක් හැටියට තමයි සාකච්ඡාව මාතෘකාවන් හොයාගන්නේ. ඉතින් එසේ නමුත් ඉතාමත්ම අගනා සාකච්ඡාව වුණා කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. හේතුව මේ අපේ ප්‍රතිනිල මත අවසන් මතක් කරනවා වගේ මේක මේ තමාතුලින්ම දැකිය යුතු දෙයක් මත කියන්නේ කියන අනිවාර්යම නේද? එතකොට මේ තමාතුලින්ම තමයි මේ දේවල් දකින්න ඕනේ. ඉතින් ඒ තමාතුලින්ම තමයි තමාම තමයි දුක්ඛ අනුපස්සනාව අනිත්‍ය අනුපස්සනාව මේ ආකාරයට අනාත්ම අනුපස්සනාව වඩන්න ඕනේ. ඉතින් මේ වැඩිම තුලින්ම තමයි මේ සත්‍යගතන වාසී විසින්ම දේශ මුඛයන් ඇති වෙන්නේ. ඉතින් ඒ විමුක්ති මුඛයන් ඇති වීම කරා යන ගමනේදී තමයි උන්වහන්සේ විසින්ම දේශිත මේ ධ්‍යානයන් ලැබෙන කෙනෙකුට ලැබෙන තේ නිසා උන්වහන්සේ විසින් දේශිත වාක්‍ය කොටසක් තමයි අපි මේ විග්‍රහයට ගත්තේ විශේෂයෙන් අවසන් කොටසෙදි. ඉතින් ඒ නිසා මේ තමා තුළින් දක්නා වූ ගමන තුළ සිදුවෙනා වූ දේවල්. ඒකම නැතුව මේ මොකුත් නැතුව උන්වහන්සේ දේශනා කරා නම් තමා තුළින් මොකද දකින්න කියලා කියලා අතුරුන්නේ නැහැ නේ උන්වහන්සේ නේද? ගොඩක් දේවල් අපිට දේශනා කළා. ඒ තුළින් අපිට ඉතින් අහුවෙන දේවල් අපි අරගෙන ටිකක් විශ්ලේෂණාත්මකව බලන්න උත්සාහ කරනවා. ඉතින් නියනෝ ඉතාමත්ම වැදගත්ම ආලෝකයක් ලැබුණා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මාචාර්ය කොග්ගලගේ මහත්මයා අපිට එතුමාගේ අත්දැකීම් සහ වෙනකුත් නිකුත් දේශගැනන් වහන්සේලා ස්වාමීන් වහන්සේ සාකච්ඡා තුළින් ලබාගත් ඒ සාකච්ඡාව තුළින් මතු වූ කාරණා වහන්සේ ඒ ධර්මතර පිළිස් තුළින් අපිට අදිස්මතු කරලා දුන්නා. එතුමාගේ භාවනා අත්දැකීමුත් ඕකාලයක් තමයි සිද්ධ කෙනෙක් කියලා. ඉතින් අපිට කොහොම වෙනවද මේ කාරණාවන් ජාත මාර්ග සුපුරුදු පරිදිම දවස්වල අපිට දව කරා. ඉතින් හැමදෙරාටම අනේක වාදයක් පින් අද සාකච්ඡාවට මේ විදිහට සම්බන්ධ වෙලා අපිට අද මේ පැය දෙක කාලයක් ධම්ම විචේ පවත්වාගෙන නැත්නම් ධර්මයේ තුළුම මනස පවත්වාගෙන ඉන්න අකුසල ධර්මයන්ගෙන් බැහැරව හිත පවත්වාගෙන ඉන්න උදව් උපකාර වෙච්ච පැය දෙකක් වුණා. ඉතින් කලින් ඉතින් ප්‍රකාශ කරනවා වගේම අපි හෙට දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිපදාවට සම්බන්ධ කරගත්තු සූත්‍ර දේශනාවක සාකච්ඡාවක් පවත්වන්න. දෙන්නා පොබලගේ වාග්මයට සාකච්ඡායින් මේ පස්සකටින් අසු විනාඩියකට කතා කරපු නම් ඒ ගැන මම චිත්‍ර වාග්මයට ලැස්ති වෙනවා. ඉතින් කලින් තිරාදනා කරනවා හිට දවසේ දී සම්බන්ධ වෙන්න අපි ඒ සාකච්ඡාවත් පවත්වන. හොඳයි එහෙනම් විද්‍යාන්ත වාග්මය හැමදිනාටම තමයි පතන මොදකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න අද කරපු මේ ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම කුසලයේ හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද සාකච්ඡා නිමා කරමු.
පෙරවන් සරණයි දවර්ත මහත්මය අප මේ කරගත් සීලම කුසල ධර්මයන් ඔබතුමාට අනුමෝදන් කරනවා නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා කියලා සූසේනිවන් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහින්ද අපි කලින් කතා කරගත් දැනුම් දීම එහෙමනම් ලබන හෙට දවසේ කරන්න පුළුවන් මේක කියලා යෝජනා කරනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණ දෙවියන්ට ප්‍රධාන මිසෙ මෙමාර්ථක් කරන්නේ දවස් මාත.
අපි
සිසි
සරණයි.